గారు, వండర్ఫుల్ చార్ల్స్ నిమలానంద్.
நன்றி தலைமைதாங்கும் உறுப்பினர்களே. 2017 ஆண்டுக்கான வரவு செலவு திட்ட விவாதத்தில் என்னை பேச அனுமதித்ததற்கு. 2016 ஆண்டு வரவு செலவு திட்டத்தை முன்மொழிவு செய்து ஒரு வருட நிறைவில் மீண்டும் 2017 ஆண்டு வரவு செலவு திட்டத்தை இந்த அரசாங்கம் முன்மொழிந்திருக்கின்றது. இந்த முன்மொழிவில் குறிப்பாக சொல்லப்போனால், இது ஒவ்வொரு அமைச்சர்களும் தங்களுடைய அரசியல் ரீதியாக தங்களை தக்க வைத்துக் கொள்வதற்கு தங்களுடைய தொகுதிகளில் அபிவிருத்தி செய்கின்ற நோக்கமாகத்தான் இந்த வரவு செலவு திட்டம் முன்மொழியப்பட்டிருக்கிறது. ஏனென்று சொன்னால், இதில் பாமர மக்களுக்கு, கிராம மக்களுக்கு எந்த விதமான முன்னேற்றமும் இல்லை என்பதை நான் சொல்லிக்கொள்ள விரும்புகின்றேன். அதே நேரத்தில் இந்த வரவு செலவு திட்டத்தில் வடக்கு மாகாணத்திற்கு ஒதுக்கப்படுகின்ற நிதி, வருடா வருடம் ஒதுக்கப்படுகின்ற நிதி தொடர்பாக அங்கு எங்களுடைய பிரதேசங்கள் மாகாண சபையால் அபிவிருத்தி செய்ய முடியாமல் இருக்கின்றது. அது தொடர்பாக 13வது அரசியலமைப்பு திருத்தத்தின்படி மாகாண சபைகளுக்கு அதிகாரம் அளிக்கப்பட்ட மொத்த விற்பனை வரியை 2011 ஆண்டிலிருந்து அரசாங்கம் தன்வசப்படுத்தி தேசத்தை கட்டியெழுப்பும் வரி என்ற பெயரில் நடைமுறைப்படுத்தி வருவதானது ஒரு புறம் மாகாணங்களின் அதிகாரங்களை பறித்தெடுத்தமை மட்டுமன்றி, அந்த வரித்தொகையில் 33.3 அல்லது 1/3 பங்கினை மட்டுமே அனைத்து மாகாணங்களுக்கும் பகிர்கிறது. அதே வேளையில் இதனையும் MBT என்ற வகையில் அரசாங்கத்தினால் அறவிடப்படும் முத்திரை தீர்வையும் உள்ளடக்கி அனைத்து மாகாணங்களுக்கிடையில் ரிவன்யூ ஷேரிங், வருமானத்தை பங்கீடு செய்யும் போது வட மாகாணத்திற்கு அநீதி இழைக்கப்படுகிறது. ஏனெனில் 5 மாவட்டங்களை உள்ளடக்கிய வட மாகாணத்திற்கு இவ்வருமானத்தில் 5% மட்டுமே பங்கு செலுத்தப்படுகிறது. ஓர் அநியாயமாகும். மேல் மாகாணத்திற்கு 48%, வேறு சில மாகாணங்களுக்கு 9% வழங்கப்படுகிறது. 30 ஆண்டுகால யுத்தத்தில் பல பொருளாதார இழப்புகளையும் அழிவுகளையும் சந்தித்த மாகாணத்தை மீண்டும் கட்டியெழுப்பதற்கு அரசாங்கத்தால் வழங்கப்படும் இத்தகைய நிதி பங்கீடு போதுமானதல்ல. இதற்கு தீர்வாக, 1, மொத்த தேசத்தை கட்டியெழுப்பும் வரி சேகரிப்பில் தற்போதுள்ள 33.3%-ஐ 40% உயர்த்தி அனைத்து மாகாணங்களுக்கும் பங்கீடு செய்ய வேண்டும், அல்லது வடமாகாணத்தினை விசேட தேவையுடைய மாகாணமாக கருத்திற்கொண்டு தற்போதுள்ள 5% 7% அதிகரிக்க வேண்டும். ஏனெனில் ஒருபுறம் அசாதாரண இழப்புகள், மறுபுறம் 2015 ஆண்டு வரையில் ஏனைய மாகாணங்கள் வரி அடவுகள் பெற்ற வருமானத்தை கூட வடமாகாணம் பெற்றிருக்கவில்லை என்பதை அனைவரும் அறிவீர். இலங்கையில் மொத்தம் உள்நாட்டு உற்பத்திக்கு வடக்கு மாகாணமும் குறைந்த மட்ட பங்களிப்பை செய்கிறது என மத்திய வங்கியின் ஆண்டறிக்கையில் தெரிவிக்கப்பட்டுள்ளது. இதற்கு யுத்த காலத்தில் வடக்கின் பொருளாதார நிலைமைகள் அளிக்கப்பட்டதே பிரதான காரணமாகும். 1983 முன்னர் வடக்கு மாகாணத்தில் பல கைத்தொழில் வளர்ச்சி அடைந்திருந்ததை யாவரும் மறக்க மாட்டார்கள். ஆனால் இன்று இம்மாகாணம் கைத்தொழில் முயற்சிகள் எதுவுமற்ற அனைத்து பொருட்களையும் தெற்கிலிருந்து பெற்று நுகர்வு செய்யும் பொருளாதாரமாக மாறியுள்ளது. அதனால் வடக்கின் பொருளாதார பங்களிப்பை உயர்த்துவதற்கு உள்ளார்ந்த வளம் கொண்ட விவசாயம், கால்நடை வளர்ப்பு, பால்பண்ணை, மீன்பிடித்தல், சிறு கைத்தொழில், தயாரிப்பு தொழில்கள் ஆகியவற்றில் உள்நாட்டு வெளிநாட்டு முதலீட்டாளர்களுக்கு குறிக்கப்பட்ட காலப்பகுதிக்காவது குறைந்தது 10% வரி விடுதலையும் வரி சலுகையும் வழங்குவதுடன், அரசாங்கம் உட்கட்டமைப்பு வசதிகளை அதற்கேற்ப அபிவிருத்தி செய்வதன் மூலம் இலங்கையின் மொத்த உள்நாட்டு உற்பத்திக்கு இம்மாகாணத்தினை பங்களிப்பை அதிகரிக்க முடியும். தற்போது காலாண்டுக்கு 3 மில்லியனுக்கு அல்லது ஆண்டுக்கு 12 மில்லியனுக்கு கூடுதலாக விற்பனைகள் மீதே தேசத்தை கட்டியெழுப்பும் வரி, மொத்த வரி, சில்லறை வரி, வர்த்தகம் மீது விதிக்கப்படுகிறது. ஆனால் இதற்கு குறைவான விற்பனைகளை கொண்ட வியாபாரங்கள் எந்தவித வரியினையும் செலுத்துவதில்லை. இது வரி விதிப்பில் தவறான கொள்கையாகும். அதேவேளையில் விற்பனைகள் மீது மாகாண சபைகள் 2010 வரையில் மொத்த விற்பனை வரியை VTTயை அறவீடு வந்தமையினால் காலாண்டுக்கு 3 மில்லியனுக்கு அல்லது ஆண்டுக்கு 12 மில்லியனுக்கு குறைவான விற்பனைகள் மீது மாகாண சபைகள் இவ்வரியை அறவிட்டு அவ்வருமானத்தில் அம்மாகாணத்தின் அபிவிருத்திக்கு பயன்படுவதற்கு அதிகாரம் அளிக்கப்பட வேண்டும் என்று இந்த அரசாங்கத்தை இந்த வரவு செலவு திட்டத்தில் விவாதத்தின் மூலம் நான் கேட்டுக்கொள்ள விரும்புகின்றேன். அதே நேரத்தில் இந்த 2016 ஆண்டு அரசாங்கம் பல முன்மொழிவுகளை முன்மொழிந்திருந்தது. அந்த முன்மொழிவுகளில் ஒரு சில குறிப்பிட்ட விடயங்கள் மட்டுமே நடந்திருக்கிறது. மற்ற விடயங்கள் என்ன நடந்தது என்பதை எங்களுக்கு தெரியாது. அதே வகையில் முதலாவதாக எங்களுடைய மக்கள் அபிவிருத்திக்கு அப்பால் அவர்கள் ஒரு இயல்பான வாழ்க்கையை வாழ்வதற்கு அரசாங்கம் வழிவகை செய்ய வேண்டும். அந்த இயல்பான வாழ்க்கையை எங்களுடைய வாழ்வதற்கு எங்களுடைய மக்களுடைய மனங்களில் மிக முக்கிய ஒரு பாரமாக இருப்பது எங்களுடைய அரசியல் கைதிகளுடைய விடுதலை. இந்த அரசியல் கைதிகளுடைய விடுதலை தொடர்பாக கடந்த வருடத்தில் இந்த வருடத்திலும் பல முறைகள் உறுதிமொழிகள் அளிக்கப்பட்டு ஆனால் எந்தவித உறுதிமொழிகளும் நிறைவேற்றப்படாமல் அவர்களுடைய விடுதலை தாமதமாய் சென்று கொண்டிருக்கிறது. அதன்போது கடந்த 2 மாதங்களுக்கு முன்பு கௌரவ முகில்குடி சிறைச்சாலைகள் அமைச்சர் கௌரவ சுவாமிநாதன் அவர்கள் ஒரு பெயர் பட்டியலை என்னிடம் தந்திருந்தார். 23 கைதிகளுக்கு 6 மாத புனர்வாழ்வுடன் அவர்களை விடுதலை செய்வதாக கூறியிருந்தார். அவர்களுடைய பெயர் விவரங்களும் என்னிடம் தந்திருந்தார். நான் அதற்கு அவருக்கு இந்த சபையில் நன்றியும் தெரிவித்திருந்தேன். ஆனால் அந்த பெயர் பட்டியல் மட்டும்தான் இருக்கிறது. அதற்குரிய எந்தவித நடவடிக்கையும் எடுக்கவில்லை என்பதை மன வேதனையுடன் தெரிவிக்க விரும்புகின்றேன். ஏனென்று சொன்னால் அவர் எனக்கு குறிப்பிட்டிருந்தார் அண்மையில் இந்த வாரமோ 10 நாட்களுக்குள் இவர்கள் 6 மாத புனர்வாழ்வுக்கு உட்படுத்தப்படுவார்கள். 6 மாதத்தில் இவர்கள் புனர்வாழ்வு பெற்று விடுதலை செய்யப்படுவார்கள். அவர்களுடைய குடும்பங்களுடன் இவர்கள் இணைந்து வாழலாம் என்ற ஒரு உறுதிமொழியை வழங்கியிருந்தார். அந்த உறுதிமொழியும் உங்களுடைய அரசாங்கத்தின் வாக்குறுதிகளில் ஒன்றாக இருந்தது. அதுவும் நடைமுறைக்கு வரவில்லை. அதே நேரத்தில் இந்த வீட்டுத்திட்டம் தொடர்பாக எப்படியான வீடு வேண்டும் என்பதை எங்களுடைய கௌரவ பாராளுமன்ற உறுப்பினர் சுமந்திரன் அவர்கள் தெரிவித்திருந்தார். அதே நேரத்தில் கடந்த வரவு செலவு திட்ட முன்மொழிவில் மன்னார் மாவட்டத்திற்கு 10,000 வீடுகளும் முல்லைத்தீவு மாவட்டத்திற்கு 10,000 வீடுகளும் வழங்குவதாக முன்மொழியப்பட்டிருந்தது. ஆனால் நான் நினைக்கின்றேன் எங்களுக்கு 1,200 வீடுகள் தான் மக்களுக்கு இந்த வருடம் கொடுக்கப்பட்டிருக்கிறது. 10,000 வீடுகள் என்று உறுதிமொழி வழங்கி 1,000 வீடுகள் தான் எங்களுடைய மக்களுக்கு செலுத்தப்பட்டிருக்கிறது. தற்பொழுது 50,000 வீடுகள் வடக்கிற்கு முன்மொழியப்பட்டிருக்கிறது. அதில் எத்தனை வீடுகள் இந்த வருடத்திற்குள் மக்களுக்கு செலுத்துவீர்களோ அதை மட்டும்தான் முன்மொழிய வேண்டும். குறிப்பாக 10,000 என்று சொல்லி போட்டு 1,200 வீடுகள் தான் மன்னார் மாவட்டத்திற்கு வழங்கியிருக்கிறீர்கள். அதே போல்தான் வடமாகாணத்தில் எல்லா மாவட்டங்களுக்கும் 1,200 வீடுகள் வீதம்தான் வழங்கப்பட்டிருக்கிறது. அதே போல இந்த 2017 ஆம் ஆண்டு இந்த அரசாங்கத்தால் எவ்வளவு வீடுகள் எங்களுடைய மக்களுக்கு வழங்க முடியுமோ அதை மட்டும்தான் முன்மொழிய வேண்டும். அதை விடுத்து பொய் வாக்குறுதிகள் வழங்குவது 50,000 வீடுகள் என்று நீங்கள் சொல்வது, ஆனால் இந்த 2017 ஆம் ஆண்டில் நீங்கள் 50,000 வீடை கட்டு மக்களுக்கு கொடுப்பீர்களா அல்லது எத்தனை வீடுகளை 2017 ஆம் ஆண்டு உங்களால் கொடுக்க முடியும் என்பதையும் இந்த அரசாங்கத்தை கேட்டுக்கொள்ள விரும்புகின்றேன். அதே நேரத்தில் கடத்தொழில் அமைச்சால் கடந்த வரவசல திட்டத்தில் முன்மொழியப்பட்டிருந்தது மீன்பிடி துறைமுகங்கள் வடக்கில் 3 2016 ஆண்டு அமைக்கப்படும் என்று ஒன்று மன்னாரில் பேசாலையிலும் மற்றது யாழ்ப்பாணத்தில் பருத்தித்துறையிலும் குறுநகரிலும் உள்ளடங்களாக மூன்று மீன்பிடி துறைமுகங்கள் அமைக்கப்படும் என்று முன்மொழியப்பட்டிருந்தது. ஆனால் அந்த மூன்றில் ஒரு மீன்பிடி துறைமுகத்திற்கு கூட இன்னும் ஒரு கல்லு கூட வைக்கவில்லை, அந்த வேலையை இன்னும் ஆரம்பிக்கவில்லை. இந்த மூன்று மீன்பிடி துறைமுகங்களில் ஒரு மீன்பிடி துறைமுகத்துக்காவது இந்த வருடம் ஆரம்பிக்கவில்லை என்பதை நான் மிகவும் மனவேதனையுடன் தெரிவிக்கின்றேன். உங்களுடைய 2016 ஆண்டு முன்மொழியப்பட்ட இந்த வரவு செலவு திட்டத்தில் இந்த முன்மொழிகள் இருந்தது, ஆனால் எந்த விதமான நடவடிக்கையும் இந்த 16 ஆண்டு எடுக்கப்படவில்லை என்பதை இந்த அரசாங்கத்துக்கு நான் சொல்லிக்கொள்ள விரும்புகின்றேன். அதே நேரத்தில் விளையாட்டுத்துறை அமைச்சர் இங்கு இருக்கின்றார். எங்களுடைய மன்னார் மாவட்டத்திற்கு டிஸ்ட்ரிக் ஸ்போர்ட்ஸ் காம்ப்ளெக்ஸ் நரவிலிக்குளத்தில் அமைப்பதாக தீர்மானிக்கப்பட்டது. அதைவிட இன்னொரு விளையாட்டு மைதானம் எமில் நகரில் கௌரவ விளையாட்டுத்துறை அமைச்சர் வழங்குவதாக உறுதியளித்திருந்தார். ஆனால் இந்த 16 ஆண்டு இன்னும் அந்த விளையாட்டுத்துறை இரண்டு விளையாட்டு மைதானங்களுக்குரிய ஆரம்ப வேலைகளை இன்னும் ஆரம்பிக்கவில்லை என்பதை நான் மனவேதனையுடன் தெரிவித்துக் கொள்கின்றேன். கௌரவ அமைச்சர் இந்த பாராளுமன்றத்தில் ஏற்கனவே உறுதியளித்திருந்தார். இந்த மிக விரைவில்
முதல் வெங்கலத்தின் புதுவாடு வெடிப்படங்க நதியின் அப்படி சம்பூர்ண மே
நன்றி விளையாட்டுத்துறை அமைச்சர்களே. அதே நேரத்தில் எங்களுடைய பிரதேசங்களில் யுத்தம் காரணமா யுத்தத்துக்கு முன்பு பல தொழிற்சாலைகள் இயங்கி வந்தது. குறிப்பாக காங்கேசன் துறையில் இருக்கின்ற சிமெந்து தொழிற்சாலை, ஒட்டு சுட்டானில் இருக்கின்ற ஓட்டு தொழிற்சாலை, மற்றது அதே போன்று பல தொழிற்சாலைகள் யுத்தத்துக்கு முன்பு இயங்கியது. கடந்த அரசாங்கத்து கடந்த வரவு செலவு திட்டத்தில் இப்படியான உறுதிமொழிகள் வழங்கப்பட்டது. இந்த வடக்கில் இருக்கின்ற தொழிற்சாலைகளை மீள ஆரம்பிப்பதாக விளம்பரங்கள் செய்யப்பட்டது. பத்திரிகையில் அமைச்சர்கள் சென்று பார்வையிட்டிருந்தார்கள். ஆனால் அதற்குரிய நடவடிக்கைகள் என்ன நடந்தது என்பதை எங்களுக்கு தெரியாது. அவர்கள் அதை ஒரு சர்வதேசத்திற்கு காட்டும் ஒரு செயலாக ஒரு பார்வையிட்டதாகத்தான் நான் கருதுகின்றேன். உண்மையில் அப்படியான ஒரு முன்மொழிவு இருந்திருந்தால் இந்த வரவு செலவு திட்டத்தில் அந்த தொழிற்சாலைகளை புனரமைப்பு செய்வதற்கு நிதிகள் ஒதுக்கப்பட்டிருக்கும். அது ஒரு கண்துடைப்பான நாடகமாகத்தான் தங்களுடைய அரசாங்கத்தில் அது மேற்கொள்ளப்பட்ட என்பதையும் நான் சுட்டிக்கொள்ள விரும்புகின்றேன். அதே நேரத்தில் ஒரு மிகவும் வேடிக்கையான விடயம், மன்னார் மாவட்டத்திலும் கிளிநொச்சி வவுனியா முல்லைத்தீவு மாவட்டங்களிலும் விவசாயிகள் விவசாயம் செய்வதற்கு பெரிய எதிர்பார்ப்பாக இருப்பது நீர்வளம். அந்த நீர்வளத்தை சேமித்து கொடுப்பதற்கு அந்த குளங்கள் புனரமைப்பு செய்யாமல் இருக்கின்றது. குறிப்பாக மன்னார் கட்டுக்கரை குளத்துக்கு கீழ் 162 சிறிய குளங்கள் இருக்கின்றது. அந்த சிறிய குளங்களில் 40 குளத்துக்கு மேற்பட்ட தரவுகளிடம் இருக்கின்றது. ஏற்கனவே நீர்ப்பாசன அமைச்சரிடம் நான் கையளித்திருக்கின்றேன். 40 குளத்துக்கு மேற்பட்ட குளங்கள் 30 வருட காலமாக சிறிய வேலை கூடி செய்யாமல் இருக்கின்றது. அந்த ஒரு குளம் வேலை செய்வதற்கு கிட்டத்தட்ட 3 மில்லியன்கள் தேவை. நான் அந்த 40 குளமும் வேலை செய்ய வேண்டும், அதற்கு 120 மில்லியன் நிதி இந்த வரவு செலவு திட்டத்தில் உள்ளடக்கப்பட வேண்டும் என்று நான் அந்த நீர்ப்பாசன திணைக்கள அமைச்சரை கேட்டிருந்தேன். ஆனால் எந்த விதமான விவசாயமும் செய்யாத ஒரு குளம் மன்னார் தாராபுரத்தில் அந்த குளத்தை புனரமைப்பதற்கு முன்மொழியப்பட்டிருக்கிறது. அந்த குளத்தில் எவ்வளவு விவசாய நிலங்கள் இருக்கிறது, எவ்வளவு விவசாயிகள் அந்த நிலத்தை பயன்படுத்துகிறார்கள் என்று நான் நிதியமைச்சரிடமும் இந்த அரசாங்கத்திடம் கேட்க விரும்புகின்றேன். ஏனென்று சொன்னால் இந்த தாராபுரம் குளம் என்பது ஒரு அமைச்சருடைய சொந்த ஊர். அந்த ஊரில் இருக்கின்ற தன்னுடைய தன்னன் மேல் இருக்கின்ற மக்கள் மீது இருக்கின்ற வெறுப்பை ஆதரவாக சம்பாதிப்பதற்கு இந்த தாராபுரம் குளத்தை புனரமைப்பு செய்து அதை செய்ய வேண்டும் என்று ஜோசித்திருக்கிறார்கள் என்று நான் நினைக்கின்றேன். அதே நேரத்தில் இந்த வேலைவாய்ப்பு விடயத்தில் அந்த நேற்றைய வரவு செலவு திட்ட உரையின் போது பல்கலைக்கழகம் செல்லாத மாணவர்களுக்கும் பட்டப்படிப்பு முன்மொழியப்பட்டிருக்கிறது. உண்மையில் வரவேற்கத்தக்க விடயம். ஆனால் பல்கலைக்கழக பட்டம் பெற்ற மாணவர்கள் எத்தனை பேருக்கு நீங்கள் வேலை வாய்ப்பு கொடுத்திருக்கிறீர்கள்? 2012 மார்ச் மாதம் 31ஆம் தேதிக்கு முதல் பல்கலைக்கழகம் பெற்ற மாணவர்களுக்கு மட்டுமே நீங்கள் நியமனங்கள் வழங்கியிருக்கிறீர்கள். 2012 மார்ச் மாதம் 31ஆம் தேதிக்கு பிறகு, அதாவது சித்திரை மாதம் 2ஆம் தேதி பட்டம் பெற்றவர்கள் கூட நீங்கள் நியமனம் வழங்கவில்லை. அப்படி இருக்கின்ற போது 2016 கார்த்திகை மாதம் வந்துவிட்டது. 4 வருடங்களுக்கு மேலாக இந்த பட்டம் பெற்ற இளைஞர் யுவதிகளுடைய வேலைவாய்ப்பை இந்த வரவு செலவு திட்ட முன்மொழிவில் எங்கே வருகின்றது? அந்த அவர்களுக்கு எப்போது இந்த வேலைவாய்ப்பை நீங்கள் வழங்க போறீர்கள்? படித்த பட்டம் பெற்ற பல்கலைக்கழக மாணவர்களுக்கு இன்னும் வேலைவாய்ப்பு வழங்காத பட்சத்தில், அதுக்கு ஒரு திட்டமிடல் இல்லாத பட்சத்தில், முன்மொழிவுகளை சாதாரணமாக முன்மொழிந்து விட்டு இருக்கிறீர்கள். அந்த பல்கலைக்கழகம் பட்டம் பெற்ற மாணவர்கள் இன்னும் 2 வருடங்கள் சென்றால் நீங்க சொல்லுவீர்கள் அவர்களுக்கு 35 வயது ஆகிவிட்டது, உங்களுக்கு அரசு நியமனம் வழங்க முடியாது என்று. இப்படியான ஒரு மக்களை ஏமாற்றுகின்ற ஒரு வரவு செலவு திட்டமாகத்தான் நான் பார்க்கின்றேன். உண்மையில் இந்த வேலைவாய்ப்பு விடயத்தில் எங்களுடைய இளைஞர் யுவதிகள் தங்களுடைய பெற்ற பட்டங்களுக்கு தகுந்த வேலைவாய்ப்பை நீங்கள் உறுதி செய்ய வேண்டும். அதற்கும் இந்த கடைசி ஆண்டு வரை பட்டம் பெற்றவர்களுக்கும் நீங்கள் வேலைவாய்ப்பை வழங்க வேண்டும். அதே நேரத்தில் உங்களுடைய தொகுதிகளில் இந்த பட்டம் பெற்ற இளைஞர் யுவதிகளுக்கு நீங்கள் உங்களுடைய அமைச்சினுடைய அதிகாரத்தின் மூலம் வேலைவாய்ப்பு வழங்குகிறீர்கள். ஆனால் எங்களுடைய பிரதேசங்களில் அரசியல் ரீதியாக அமைச்சு ரீதியாக அவர்களுக்கு ஆதரவு இல்லாதால் அவர்கள் இன்றும் வேலைவாய்ப்பு பெற்றுக்கொள்ள முடியாமல் அவர்கள் இருக்கிறார்கள் என்பதையும் சொல்லிக்கொண்டு கௌரவ தலைமைதாங்க உறுப்பினர்களுக்கு எனக்கு ஒரு 2 நிமிடம் அதிகமாக தந்ததற்கு நன்றியை தெரிவித்துக் கொண்டு
விடைபெறுகிறேன்.
சபாபத்துமணி, அத விசேஷம் ஸ்ரீலங்காவ கோலி ஆரத்துக்கே அத்திவன நாவ் வினஸ்கம் பாதக்கருகின ஏமத்தைய ரெந்தமிங் ஏ புரோக்கத்தன லபா கனிமிங் மெம 2010 அயவய துலத் கரலா இதிரி பத்கிரிமட்ட கண்ண உற்சாக பிடிபந்த அப்பி கதாகரான் ஓனே ஓனம ரஜையாக் தமங்கே அவருத்தே அயவய இதிரி பத்கரன கொட்ட கருணு கீப்பியாக்கன சாமானியங்க அவதானியமும் கரணும் இக்காக்தமாய் ராஜ்ய நயபர அடுக்கிறீம் எனாம் දලවසයෙන් අයවැයගිය දලදේශය නිෂ්පාදනයෙන් සියයට පහකට වඩා අඩුවෙන් තබා ගැනීම සහ දීර්ඝකාලීන වශයෙන් සියයට තුනක් දක්වා අඩු කිරීම. ආදායම් බෙදයාමේ විෂමතාවය හැකිතාක් තුරට අඩු කිරීම. ඒකෙන් අදහස් කරන්නේ ඕනම රටක එක්තරා පන්තියක් විසින් තමන්ගේ මූල්‍ය ක්‍රමයේ විශාල ප්‍රමාණයක් ඔවුන්ටත් ඉතාම අඩු ප්‍රමාණයක් රටේ අනිකුත් ජනතාවත් ලබා දෙන විෂමතාවය අඩු කිරීමට ධනවාදී වෙන්න පුළුවන් සමාජවාදී වෙන්න පුළුවන් මේ සෑම රටක්ම මේ ලෙස උත්සාහ කරනවා. ඊළඟට විශේෂයෙන්ම යැපුම් මට්ටමින් අඩු ජනතාවට සහනාධාර ක්‍රමයන් පවත්වාගෙන යාම ඒ වගේම අධ්‍යාපන සෞඛ්‍ය ආදී සේවාවන් පවත්වාගෙන යාම. ලංකාව අරගත්තොත් අධ්‍යාපන සහ සෞඛ්‍ය සේවාවන් බොහෝ දුරට නිදහස්ව පවත්වාගෙන යන නිසා රජයේ වැය බර දරන නිසා රජයකට අනිවාර්යයෙන් මේ පිළිබඳ විශාල මුදලක් වියදම් කරන්න ඕනේ. තුන්වනුව තමයි අඩිතල පහසුකම් සංවර්ධනය කිරීම. පාරවල් ඒ වගේම අනිකුත් දේවල් වරායවල් මේ සියල්ලම සංවර්ධනය කිරීම රටක ආණ්ඩුවකට තියෙන ප්‍රධාන වගකීමක් කොංගේ ඉටි කරන්න ඕනේ. ඊට අතිරේක වශයෙන් ගරු සභාපතිතුමනි රැකී රක්ෂා ඇති කරන්න. මේ කාරණා තමයි මං හිතන්නේ අයවැයක් ගැන අපි බලනකොට ප්‍රධාන වශයෙන් බලන්න ඕනේ. ඉතින් විශේෂයෙන්ම අපි පසුගිය කාලයේ පුරාම දැකපු දෙයක් තමයි සෑම ආණ්ඩුවක්ම මේ මූලික කරුණු පහමත රැඳෙමින් විශාල වශයෙන් මේවා දියුණු කිරීමට ක්‍රියා කළා තියෙනවා. අද පවතින අර්ථ ක්‍රමයේ අනුව යම් රටකට තමන්ගේම ආර්ථිකය මත ඒ කියන්නේ ආදායම සහ වියදම සමාන වෙන අයවැයක් ඉදිරිපත් කරන්න බෑ. ලෝකෙ මං හිතන්නේ කිසිම රටක් ආර්ථික අයවැය සමාන කරන තත්ත්වයට පත් වෙන්නේ නැහැ. හැම විටම අයවැය හිඟයක් තිබෙනවා. ඒ හිඟතාවය ණය ලබා ගැනීමෙන් දේශීය හෝ විදේශීය ණය ලබා ගැනීමෙන් පුරව ගන්නවා. ඒ පුරවා ගැනීම හරහා මම කියපු කරුණු වලට අවශ්‍ය කරන මුදල් වියදම් කරනවා. ඉතින් මේක තමයි සාමාන්‍ය සිරිත. ඉතින් ණය ගැනීම පිළිබඳ ප්‍රධානම තර්කය තමයි ණය ගැනීමක් ආර්ථිකයට ඉසිලිය හැකි මට්ටමින් කෙරිය යුතුයි කියන. එහෙම අපි ඉසිලිය හැකි මට්ටමින් නොකෙරුවොත් ණය ගැනීම පිළිබඳ ප්‍රශ්න ඇති වෙනවා. ඒ ණය ගැනීම පිළිබඳ ප්‍රශ්න ඇති වුණොත් අපි ණය ගෙවීමට නොහැකි රටක් බවට පත් වෙනවා. එතකොට ලෝක ආර්ථික තලය තුළ අපි විශාල වශයෙන් ලෝකාර්ථිකය නොපිළිගන්න රටක් බවට පත් වෙනවා. ඒ අනුව අපිට ග්‍රීසිය වැනි සම්පූර්ණයෙන්ම ණය පිළිබඳ කාරණයකට බංකොලොත් දුන්නවත් රටක් බවට පත්වීම තමයි සිදුවිය හැකිව තිබෙන්නේ. ඒ නිසා මේ වැඩපිළිවෙල යටතේ අපිට පේනවා අපේ අද මතයක් තිබෙනව බොහෝ විට මේ බදු අය කිරීම නොකළ යුතුයි. මම දන්නේ කොතෙන්දෙත් මතේ ආවේ කියලා. මොකද බදු අය කරන්නේ නැතුව රටක ආදායම වැඩි කරගන්නේ නැතුව වියදම කරන්නේ කොහොමද කියන එක අපි තර්ක කරන්න ඕනේ. මම අත් වශයෙන් මේක කාරණාවකට මේ අවස්ථාවේ මම මේ රජයට ප්‍රශංසා කරන්න කැමතියි. ඒ තමයි මේ බදු ක්‍රමයේ ඇතුලේ ඉතාම හොඳ වැඩක් කරලා තියෙනවා. ඒ කියන්නේ රුපියල් ලක්ෂය දක්වා ආදායම් ලබන එහෙම නැත්නම් ආදායම් නමන රාජ්‍ය හෝ පෞද්ගලික සේවකේ උපේන විට ගෙවීමට අද අහු වෙන්නේ නැහැ. රුපියල් ලක්ෂය තමයි ගරු සභාපතිතුමනි මේකේ තියෙන සීමාව. ඒ කියන්නේ රුපියල් ලක්ෂයක් කවුරු හරි හම්බ කරනවා නම් රාජ්‍ය හෝ පෞද්ගලික අංශේ ඒ අය මොන යම් හෝ බදු ක්‍රමයකට යට වෙන්නේ නැහැ. ඒ අය අයිති වෙන්නේ ආපෞසරයක් ලක්ෂයෙන් උඩ යනවා නම් විතරයි. ඒක මං හිතන්නේ ඉතාමත්ම හොඳ ප්‍රවණතාවයක්. විශේෂයෙන්ම ලක්ෂයට වඩා හෝ ලක්ෂය දක්වා ආදායම් ලැබෙන පිරිසට ඒ බදු සහනය ලබා දීම ඉතා වැදගත් ක්‍රියාවක් හැටියට තමයි මං සලකන්නේ. ඒ හරහා පුළුවන් වෙනවා අපේ සාමාන්‍ය සේවක පන්තියේ සෑහෙන පමණ ස්ථාවරභාවයක් අපි ඇති කරගන්න. ඒ වගේම තමන්ගේ ආදායම ලක්ෂ 6කට වැඩි නම් ඒ ආදායමට අයබදු අය කිරීම දැන් කාලකින් ද කරගෙන යනවා. ඒ අයබදු අය කිරීමේ සීමාවන් එලෙස පවත්වා ගැනීමත් ඉතා වැදගත්. මොකද අයබදු අය කිරීම රටක ආර්ථිකයේ ඉතා වැදගත් වෙනවා. විශේෂයෙන්ම අපි දන්නවා පසුගිය රජයේ කාලෙත් අපිට ආපු ප්‍රධාන විරුද්ධ පක්ෂ චෝදනාවක් තමයි අපි බදු අය කරනවා කියන්නේ. ඉතින් බදු අය කිරීම නොකර රජයකට තමන්ගේ වියදම පවත්වාගෙන හැකියයි කියලා මම කල්පනා කරන්නේ නැහැ. ප්‍රධානම හේතුව තමයි අපි ලෝකේ වෙනත් කවර රටකට වඩා අධ්‍යාපනය සෞඛ්‍ය එවාගෙම සමෘද්ධි පෝරසානාධාර එවාගෙම අධ්‍යාපනංශය කරන වෙනත් වියදම් විශාල වශයෙන් අපි කරන්නේ රජයේ වියදමේ. ඒ රජයේ වියදම විශාල වශයෙන් වැය කරන්නේ මේ කාරණාව වෙනුවෙන්. ඒ නිසා බදු ආදායමේ වර්ධනයක් ඇති කරගත යුතුයි. අපි දන්නවා, මට මතකයි මේ පාර්ලිමේන්තුවේ වසර 10කට ආසන්න කාලයක් අපේ හිටපු අමාත්‍ය දියුගුණසේකර ඇමතුමා තමන්ගේ අයවැය කතාවල් කරන හැම අවස්ථාවකම මම අහගෙන හිටියා. ඔහුගේ ප්‍රධාන තර්කය වුණේ පසුගිය වසර 10 ඇතුළත අපේ රටේ බදු ආදායම පහළ වැටීම නිසා රටේ ජාතික ආදායමය පිළිබඳ විශාල ප්‍රශ්නයකට අපි මුහුණ පෑවා කියලා. ඒ නිසා ජාතික ආදායමේ ප්‍රතිශතයක් ඇතුළත බදු ආදායම ඉහළ ලංවා ගැනීම අපි අවශ්‍යයෙන් කළ යුතුයි. ඒ කර ගැනීම සඳහා ක්‍රියා කිරීමෙන් පමණයි අපිට පුළුවන් වෙන්නේ අපි දෙන සහන ආධාර ක්‍රමයන් තවදුරටත් ක්‍රියාත්මක කරන්න. ඉතින් ඒ නිසා මම හිතනවා මේ බදු ලබා ගැනීම සඳහා ගෙනෙන ක්‍රියාමාර්ගවල සමහර තැන්වල සමහර විවේචන තිබුණත් හුඟක් දුරට ඒවා අත්‍යවශ්‍ය කරුණු හැටියට මම කල්පනා කරනවා. විශේෂයෙන්ම අපේ අද රට ගත්තොත් අපේ අපනයන ප්‍රමාණයන් සෑහෙන පමණ පහත වැටෙමින් තිබෙනවා. සාම්ප්‍රදායික අපනයනත් පහළ වැටෙමින් ඉන්නවා, කාර්මික අපනයනත් අපි පහළ වැටෙමින් ඉන්නවා. මම හිතන්නේ නැහැ කිසිම රටක ආර්ථිකය පවත්වාගෙන යන්න පුළුවන් කියලා මේ ආයෝජන නැතිව. අපි බැලුවොත් පහුගිය අවුරුදු 10 තුලම ආයෝජන ශේෂ්ත්‍රය අරන් බැලුවොත් අපි හැමදාම අපිට ආයෝජන ලැබිලා තියෙන්නේ ඩොලර් බිලියන 1කට අඩුවෙන්. ඒ කියන්නේ අඩු වශයෙන් ඩොලර් මිලියන 700 550යි, මිලියන 750යි, මිලියන 850යි, ඩොලර් බිලියන 1කට අඩුවෙන් තමයි ලැබිලා තියෙන්නේ. මෙවැනි තත්ත්වයක් කවදාවත් රටක ඒක පුද්ගල ආදායම වැඩි කිරීමට හෝ රටේ සංවර්ධන වේගය වැඩි කිරීමට හේතු වෙන්නේ නැහැ. ඒ නිසා අපිට සිද්ධ වෙලා තිබුණා කාලෙක ඉඳලා අපේ ඩොලරයේ පාවීම වැළැක්වීමට මහ බැංකුව සහ රජයේ බැංකුවලට ඩොලර් වෙළඳපළට නිකුත් කිරීමට. මේක තමයි අපි හැමදාම කෙරුවේ. මේ හරහා තමයි ඩොලරේ අපි ලබාගත්ත යම් යම් ප්‍රමාණවලින් ඩොලරේ පාවෙන්න නොදී තබා ගැනීම සඳහා අපිට ඩොලර් අරගෙන විකුණන්න සිද්ධ වුණා මහ බැංකුවටත්, ඒ වගේම රජයේ අනිකුත් වාණිජ බැංකුවලටත්. ඒ නිසා පසුගිය කාලයේ තුලම ලංකාවේ ඩොලරේ අගය එක්තරා විදිහක අගය පහළක තිබුණත් ඒක ඇති කර ගැනීම සඳහා අනිත් පැත්තෙන් ඩොලර් විකිණීමේ කාර්යය අපි යෙදී හිටියා. ඒ නිසා ඒකේ ප්‍රතිඵලයක් හැටියට තමයි මට හිතෙන්නේ අද වෙනකොට මේ ඩොලරය රුපියල්ට සාපේක්ෂව රුපියල ඉහළ යාමට ප්‍රධාන හේතුව. ඒ නිසා මේකට තියෙන උත්තරය මොකක්ද? බොහෝ දෙනෙක් නොයෙකුත් උත්තර ගැන කතා කරනවා. මට හිතෙන හැටියට අපි කළ යුත්තේ අපේ බිලියන 1කට ආසන්න ආයෝජන සංඛ්‍යාව අඩු වශයෙන් ඩොලර් බිලියන 2.5ක් දක්වා වහාම ඉහළ දබා ගැනීම. ඒ කිරීමෙන් පමණයි අපිට පුළුවන් වෙන්නේ අපේ රුපියල්ට ඩොලරයට සාපේක්ෂව රුපියලේ අගය අපිට අඩුවෙන් තබා ගන්න පුළුවන් වෙන්නේ. ඩොලරයට සාපේක්ෂව රුපියල අගෙන් අඩුවෙන් තබා ගැනීමෙන් අපිට ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. මොකද අපේ රටේ නිෂ්පාදන වලට වඩා අපේ ආනයන වලට වඩා තියෙන්නේ අපනයන වලට වඩා තිබෙන්නේ ආනයන. විශාල වශයෙන් ආනයනය කරනවා. අද අපේ රටේ ගත්තොත් අපි ආනයනය නොකරන දෙයක් බලන්න. අපේ රටේ හොඳම මිනිරං තිබුණා කිව්වට ගරු සභාපතිතුමනි අපිට පැන්සලක්වත් හදාගන්න බෑ. අපේ රටේ හොඳම රබර් තිබුණාට කිව්වට අපිට මකන කෑල්ලක්වත් හදන්න බෑ. ඉතින් ඒ නිසා අපි කොයිතරම් දුර්වල මට්ටමකට පසුගිය කාලේ පුරාම පැමිණලා තියෙනවද? මං රාජ්‍යයන්ට පුද්ගලින්ද දුස් කියන්නේ නැහැ. නමුත් අපිට පුළුවන්කමක් ඇති වෙලා තිබුණේ නැහැ අපේ නිෂ්පාදන වලට සාරධාරණ වෙළඳපළක් ලබා දීමට ක්‍රියා කරන්න. ඊට වඩා අඩු මිලට පිටරටින් එන භාණ්ඩවලට වෙළඳපළ අසීමිතව විවෘත කිරීමෙන් අපි අපේ දේශීය නිෂ්පාදන පන්තිය අනිවාර්යෙන් බිමට හෙළනු ලැබුවා. මම මේක දිගින් දිගටම තර්ක කරමු කාරණාවක්. මට මතකයි 1977 පෙර උපාලි විජේවර්ධන මහතා ලංකාවේ වාහන වර්ග දෙකක් එකලස් කෙරුවා. උපාලි ෆියට් කියලා වාහනයක් එකලස් කෙරුවා, මැස්ඩා කියලා වාහනයක් එකලස් කෙරුවා. නමුත් 1977 රජයේ පැමිණියේ ගමම් අපේ ආනයනය විවෘත කිරීම හරහා ඒ නිෂ්පාදනය වැහිලා ගියා. එතකොට ඉන්දියාවත් එක ලස්කිරීම පටන් ගන්න තිබුණේ නැහැ. අපි ඒක ඉදිරියට ගෙන ගියා නම් අද වෙනකොට අපි ආසියාවට අපනයනය කරන තත්ත්වයට අපි ගොඩ වෙන්න තිබුණා. ඒ අවිවෘත කිරීම නිසා අපේ ආනයන අපනයන මාර්ග ගණනාවක් වැහිලා ගියා. ඒ නිසා මම හිතනවා අද අපි උදව්ව කරන්න ඕනේ අපේ සුළුවා මධ්‍ය පරිමාණ කර්මාන්තකරුවන්ට පැහැදිලිවම අපේ අපනයන වැඩි කර ගැනීම සඳහා නිෂ්පාදන දිරිගැන්වීමක් අපි කළ යුතුව තිබෙනවා. මං හිතනවා මේ අයවැයෙන් එකට උත්සාහයක් කළා තියෙනවා. ඒ උත්සාහය අපි කොහොමද කරන්නේ කියන එක අධීක්ෂණය කරන්න මං විශ්වාස කරනවා මුදල් අමාත්‍යයන් සතු වෙනම ඒකකයක් තිබිය යුතුයි. ඒ ඒකකයේ නිරන්තරයෙන්ම තමන් දෙන බදු සහන ක්‍රියාත්මක වෙනවද කියලා අපි බලන්න ඕනේ. මට මතකයි එක සැරයක් ශීතකරණ සහිත රත ගෙනීම සඳහා බදු සහන දුන්නා. ඒ වගේ ශීතකරණ සහිත රත ලංකාවට ගෙනාවා. ලංකාවට ගෙනාවට පස්සේ ශීතකරණේ ගලවලා විසිකලා රතය පදවනු ලැබුවා. ඒ නිසා අපි අදහස් කරන්නේ කොහොමද? ඒ අදහස් කරන කාර්යය නිසලස ඉටු වෙනවද කියන එක යම් ආකාරයකින් බලන්න අපි වැඩ කටයුතු කළ යුතුයි කියලා මම කල්පනා කරනවා. ඒ නිසා මගේ ඉතාමත්ම වැදගත් යෝජනාවක් හිත මම සලකනවා. අපි දෙන බදු සහන ක්‍රියාත්මක වීමේදී කොපමණ දුරට ඒ අරමුණු ඉටු වෙනවදයි අපි බලන්න ඕනේ. ඒ අරමුණු ඉටු නොවනවා නම් අපි වහම වෙනත් පියවරකට යා යුතුයි කියලා මම කියන්න ඕනේ. දෙවෙනි කාරණේ තමයි අද අපි අපේ රටේ ආයෝජන සඳහා ඉඩම් ලබා ගැනීම. ඔබතුමා දන්නෝ කොයිතරම් වෙහෙසකාරී ක්‍රියාවක්ද කියලා. ආයෝජනයක පැමිණියාම ආයෝජනය ලංකාවේ ආරම්භ කරන්න අවුරුද්දක් විතර එහෙම ඇවිදවි දින්න ඕන. BY එකට BY එක කියලා එකක් තියෙනවා. හැබැයි ඒකට ගියා කියලා ආයෝජකයාට සියල්ලම නැහැ. ඒ ආයෝජකයා ආපසු සැරයක් විවිධ ආයතන විවිධ පුද්ගලයෝ කරා යා යුතුව තිබෙනවා. ඉතින් සාමාන්‍යයෙන් අපේ රටේ තිබෙන්නේ ආයෝජකයා පිළිබඳ විතාල වැරදි අදහසක්. ආයෝජකයා එන්නේ අපේ ඉඩම් ගන්න, ආයෝජකයා එන්නේ අපේ අනික් දේවල් ගන්න කියන වැරදි අදහසක් අපේ සමාජය තුළ ආකල්පයක් ඇති වෙලා තියෙනවා. ඒ නිසා ඉඩමක් ලබා දීමේදී අපි දහසක් කොන්දේසියවුන්ට යොමු කරනවා. ඒ නිසා මේ වෙනුවෙන් අපි අපේ රටේ ආයෝජනය කරනවා වෙනුවට ඔහු වහම වෙන රටවල් වලට යනවා. විශේෂයෙන් අද බැලුවොත් අපිට කලින් අපිට පස්සේ ආයෝජන අවස්ථා උදා කරපු බුරුමයා වගේ රටවල් අද අපේ රටේ ආයෝජන සංඛ්‍යාව සහ ඔවුන්ගේ ආයෝජන සංඛ්‍යාව අරන් බලනකොට අපිට වඩා සිය ගුණයකින් පමණ වැඩි කර ගැනීමට ඔබට පුළුවන් වෙලා තියෙනවා. ඒ වගේම 1977 දී අපි විවෘත ආර්ථික ක්‍රමයක් ගෙනාවා වුණත් ඊට පසුව විවෘත ආර්ථිකය කරපු ආරම්භ කරපු මැලේසියාව සහ විශේෂයෙන්ම වියට්නාම් වගේ රටවල් අද මහත් දැවැන්ත විදේශ ආයෝජන ලබා ගනිමින් ඉන්නවා. ඒ නිසා මෙතන තිබෙන්නේ ආර්ථික ක්‍රමවේදය නෙමෙයි. ආර්ථිකයේ ක්‍රමවේදය මෙහෙයීම සමාජවාදීද, ආර්ථික ක්‍රමවේදය මෙහෙයීම ධනවාදීද කියන කාරණාව නෙමෙයි අද අවශ්‍ය වෙන්නේ. අපි මොකක්ද අපේ ආයෝජකින්ට ලබා දෙන ඉක්මනින් ආරම්භ කිරීම කරන ක්‍රමවේදය කියන එක අපි කල්පනා කරන්න ඕනේ. ඒ මත විතරයි අපිට පුළුවන් වෙන්නේ ආයෝජන අවස්ථා නිර්මාණය කරන්න. ඒ නිසා අපේ අයවැය මීට වඩා සාධාරණ තැනකට ගෙනියන්න, තුලනාත්මක තැනකට ගෙනියන්න, ආදායම් වැඩි කරගන්න, රැකී රක්ෂා උත්පාදනය කරන්න අපි කළ යුතු දේ තමයි අපේ ආයෝජකින්ට තියෙන අවස්ථාව වැඩි කළ දෙන එක. අපේ සිරිතක් තියෙනවා, අපේ ඉඩම් අපි ගමරාලේ ඉඩම් වාගේ පාලනය කරන්න කල්පනා කරනවා. ඉඩම ගැන අපි ආදරය කරනවා, ඉඩම දියුණු කිරීම ගැන අපි ආදරය කරන්නේ නැහැ. ඒ නිසා අපි ඉඩම දියුණු කිරීම පිළිබඳ තියෙන අපේ හැඟීම වර්ධනය කර ගැනීමෙන් පමණයි අපිට පුළුවන් වෙන්නේ මේ වැදගත් කාරණේ කරන්න. දෙවෙනි කාරණේ මම මතක් කරන්න කැමති, අපේ රට පිහිටා තිබෙන්නේ ආසියාවේ ඉතා වැදගත් මංසන්ධිය. අපිව ප්‍රධාන ලෝකයේ යටත් විජිතයන් බවට පත් වුණු ප්‍රධාන රාජ්‍යයන් තුනම අපි යටත් කරගත්තේ අපේ තිබෙන ආර්ථික හැකියාව අනුව නෙමෙයි, අපේ තිබෙන වැදගත්කම නිසා. අපට මතකයි දෙවෙනි ලෝක යුද්ධෙදී ජපානය මුළුමනින්ම දකුණු ආසියාවේ සියලු රටවල් අත්පත් කර ගනිද්දී අවසානයේදී එංගලන්ත නාවික හමුදාවට රක්ෂාවරණය සලස්සන්න ඉඩ තිබුණේ තිරිකුණාමල වරායේ පමණයි. තිරිකුණාමල වරායේ යුද නැව 162ක් නවත්වා තිබෙන බව අපි ඉතිහාසයෙන් අහලා තියෙනවා. ඒ නිසා මොකක්ද මේ අදහස් කරන්නේ? අපි පිළිහිලා තියෙන ප්‍රධාන මංසද්ධිය. ඒ නිසා මේ තත්ත්වය අපේ ආර්ථිකයේ වර්ධනය කර ගැනීමට ක්‍රියා කරන්න ඕනේ. විශේෂයෙන් අපේ ප්‍රධාන අසල්වැසියවන ඉන්දියාව දැවැන්ත වෙළඳපළ. ඒ දැවැන්ත වෙළඳපළට අඩු වශයෙන් අපි යම් මාන්නයක් නිෂ්පාදනය කරලා අපනයනය කරන්න කොහොමද කියලා අපි කල්පනා කරන්න ඕනේ. ඒ වගේම චීනය අද ආයෝජනය කරන්න බොහොම මහන්සි වෙන රටක් හැටියට ඒ රටවල් වලට අපේ ආයෝජන අවස්ථා ලබා දෙන්නේ කොහොමද? ඒ ආයෝජන අවස්ථා රටේ අනන්‍යතාවය ආරක්ෂා කරගනිමින් රටේ තිබෙන දේශපාලන එකමුතුභාවය ආරක්ෂා කර ගනිමින් අපි කොහොමද අපේ උදවියගේ ආරක්ෂා ප්‍රශ්නේ විසඳන්න අපි කටයුතු කරන්න කියලා අපි කල්පනා කරන්න ඕනේ. මම දන්නවා අපේ රටේ කවදාවත් නව නිෂ්පාදන වෙනුවෙන් අපි මුදලක් වෙන් කරුවේ නැහැ. ඒ කියන්නේ research and development කියන අංශයට පර්යේෂණය සහ සංවර්ධනය වෙනුවෙන් අපි බොහෝ විට මුදල් වෙන් කරන්නේ නැහැ. මගේ අදහස හැටියට රටක් අපි දියුණු වෙන්න නම් ලංකාවේ දළ ජාතික නිෂ්පාදිතයෙන් අඩු ගණනේ 1%ක්වත් මේ පර්යේෂණ අංශයටත් ඒ වගේම පර්යේෂණයේ ඔස්සේ කරන නව නිපැයුම් වලටත් අපි ඇති කරන්න ඕනේ. ඒකට සඳහා මේ අයවැය උත්සාහයක් දරලා තියෙනවා. ඒක ඉතාම හොඳ උත්සාහයක්. විශේෂයෙන්ම විශ්වවිද්‍යාලවලට අනිකුත් පර්යේෂණ ආයතන වලට කටයුතු කරන්න තියෙන ඉඩකඩ දීමේදී මුදල් ලබා දීලා තියෙනවා යම් ප්‍රමාණයකට. ප්‍රමාණවත් ඇයි මම කියන්නේ නැහැ. නමුත් යම් මුදලක් ලබා දීලා තියෙනවා ආරම්භයක් ඇටියට මේ පර්යේෂණ අංශය ගැන වැඩි අවධානයක් යොමු කරන්න. මට මතකයි
රැමතුමා තව විනාඩි දෙකක් තිබෙනවා.
නනෝ තාක්ෂණ විද්‍යාලය ආරම්භ කරන අවස්ථාවේදීත් මේ කාරණාව සැලකිල්ලට අරන් තිබුණා. ඒ වගේම අපේ රටේ ජනගහනයෙන් 20%ක විතර ආදායම අදටත් දිනකට ඩොලර් 2කට අඩුයි. ඒ කියන්නේ රුපියල් 300කට වඩා අඩුයි. ඒ නිසා මේ යැපුම් මට්ටමට අඩු ආදායම් තිබෙන ජනතාව රැක බලා ගත යුතුයි. ඒ සඳහා වැඩපිළිවෙලක් සකස් කළ යුතුයි. සමෘද්ධි වාගේ වැඩපිළිවෙලක් පසුගිය කාලේ ගෙවීම් දෙගුණ කෙරුවත් මම හිතනවා තවදුරටත් ඒකට ඇතුළත් වීමට විශාල පිරිසක් බලාගෙන ඉන්නවා. ඒ නිසා මේ පිළිබඳ අපි වැඩපිළිවෙලක් ඇති කරන්න ඕනේ. ඒ වගේම ග්‍රාමීය ජනතාව ණය බරකින් පෙළෙනවා. විශේෂයෙන්ම ඔවුන්ට සාධාරණ මිලට ණය ලබා ගැනීමේ ක්‍රමවේදයන් නිර්මාණය කරන්න අපි සමෘද්ධි වාගේ ආයතන බැංකු පාවිච්චි කරන්න ඕනේ. ඒවා ඒ සඳහා අපි උදව් කරන්න ඕනේ. මයික්‍රෝ ෆයිනෑන්ස් වලින් උදව් කරනවා. ඒ නිසා විශේෂයෙන් මම අවසාන වශයෙන් කියන්න කැමති මේ අයවැය මගින් සෑහෙන උත්සාහයක් කරලා තියෙනවා. සෑහෙන පමණ විවිධ අංශවල තිබෙන අංශයන් දියුණු කරන්න ඒ උත්සාහයන් එලෙසම සාර්ථක වුණොත් අපේ රටේ යම් කිසි ආකාරයක නිෂ්පාදන අංශයේ දියුණුවක් ඇති වෙමින් රටේ ආර්ථිකය මීට වඩා හොඳ තැනකට ගෙනියන්න අපිට පුළුවන් වෙන බව විශ්වාස කරමින් මගේ වචන ස්වල්පය අවසන් කරනවා.
ස්තුතියි ගරු සුජීව සේනසිංහ මහත්මතුමා. ඊට කලින් විමල් රත්නායක මහත්මතුමා මුලසුන ගන්න.
ඔබතුමා කතාව පටන් ගන්න.
ඔබ ස්තුතියි සභාපතිතුමනි. අපි පුලපුලා බලා සිටි අවස්ථාවක් මේක. විශේෂයෙන්ම එක්සත්ජාතික පක්ෂය ගොඩක් මන්ත්‍රීවරු ඇමතිවරු කතා කරද්දී වෙළඳ කලාප සම්බන්ධයෙන් ඒ වගේම උපාලි විජේවර්ධන මහත්තු වගේ අපේ නායකයෝ උපාලි ෆියට් එක මැස්ඩා කාර් එක ඒ වගේම ඩෙල්ටා කැන්ඩෝස් මේ සියල්ල ෆෝක්ස්වැගනුත් ගේනවා බලාගෙන ඉන්න. මේ සියල්ල සභාපතිතුමනි එක්සත් ජාතික පක්ෂයේ දක්ෂ නායකවරු 77 ජයා ජයවර්ධන මැතිතුමාගේ අපිට ලැබුණු දායාදයක් ලෙස ප්‍රේමදාස මැතිතුමා ගාමිණී දිසානායක ලලිත ඇතුළත්මුදලි මැතිතුමා රංජන් විජේරත්න ඔසේ අපි ගුණසේකරලා ඊරසිංහ මල්ලිමාරච්චි වගේ ඒ නායකයෝ ගාමිණී අතුකෝරල මේ නායකයෝ විශාල රට වෙනුවෙන් රටේ අනාගතය වෙනුවෙන් ඇඟලුම් කර්මාන්තයේ ජනසවිය ගම්මුදාව විශාල කර්මාන්ත ප්‍රමාණයක් කරපු නායකයෝ වශයෙන් අපි අවාසනාවන්ත වුණා. මේ රට අවාසනාවන්ත වුණා. එල්ටීඩී සංවිධානය මේ සංවර්ධනය දැකලා අපේ නායකයෝ විශාල ප්‍රමාණයක් ඝාතනය වුණා. ඒ ඝාතන වෙලා ඉතුරුනේ අපේ රණේ වික්‍රමසිංහ මැතිතුමා පමණයි. අපි පුලපුලා බලා සිඳලා අපි ඉල්ලුවා අපිට අවස්ථාවක් දෙන්න මේ ආර්ථිකය ගොන්න ගන්න. ඒ අවස්ථාව ලොවන් මන්තුමා බාධා කරන්න එපා. ඔබතුමාට ගොඩක් වැඩ තියෙනවා මේ දවස්වල. ඒ හින්දා ගොඩක් වැඩ තියෙන හින්දා ගොඩක් විවේක ගන්න මේ දවස්වල. ඒ හින්දා සභාපතිතුමනි ඒ අවස්ථාව පුලපුලා බලා සිඳලා අපිට ඒ අවස්ථාව හම්බුණා. ඒ හම්බුණාට පස්සේ අපිට හරියට අයවැයක් ඉදිරිපත් කරගන්න ලැබුණු අවස්ථාවක් තමයි මේක. බන්දුල ගුණවර්ධන ශූරීන් මෙතන හිටියා නම් හොඳයි. එතුමා වයිමවත් නිර්වස්ත කර අපේ හොඳ දක්ෂ මන්ත්‍රීවරේ මගේ මිත්‍රයා වයිම බහිරවයා කරනවා බහිරවයා වයිම කරනවා ඕන වෙලාවට දක්ෂයෙක් එතුමා. එතුමාට ඕන පැත්තකට ඕන කතාවක් කරවන්න පුළුවන් දියක් තියෙනවා. හැබැයි හොඳ දේශපාලඥයෙක්. අපි එතුමාට ආදරය කරනවා. එතුමා විවේචනය කරන්න ඕනේ අපිව. එතුමා ඉන්නේ විරුද්ධ පක්ෂේ. හැබැයි එතුමා දත්තාද අමූලික බොරු දත් ඉදිරිපත් කරා මේ සභාවට. එතුමා යනකොටත් මං කිව්වා පොඩ්ඩක් ඉඳලා අහගෙන ඉඳලා යන්න කියලා උත්තරයක් පුළුවන් නම් දෙන්න කියලා. සභාපතිතුමනි එතුමා මේ මම මේ අයවැය ඉදිරිපත් කරන්න කලින් එතුමා ණය සම්බන්ධයෙන් කතා කරා. 94 ණය ප්‍රමාණය සඳහන් කරොත් අපි බාර දෙනකොට මේ රට දියුණු කරලා අපේ නායකයෝ ඝාතනය වෙනකොට මේ රට බාර දෙනකොට සභාපතිතුමනි ණය ප්‍රමාණය 0.55 ට්‍රිලියන් 94 2005 දී මහින්ද රාජපක්ෂ මහත්තයා බාරගත්තා. එතකොට තිබ්බේ ට්‍රිලියන 2.2. ඊට පස්සේ එතුමා සඳහන් කරනවා ණය ප්‍රමාණය 2015 වෙනකොට සභාපතිතුමනි ට්‍රිලියන 8.5.3 වශයෙන් වාර්තාගත ණය ප්‍රමාණයක් මේ රට ඉතුරු කරනවා. ඒ වගේම බන්දුන ගුණවර්ධන මැතිතුමා කිව්වා මේ ණය ප්‍රමාණය 2015ට 2016 වැඩි ඊට වැඩි ප්‍රමාණයක් 2017 කියලා. එතුමාට පොඩ්ඩක් අමතකුණා සභාපතිතුමනි මේ ණය ආරං තියෙන්නේ 106.9 සාමාන්‍ය අගයට පොලි අනුපාතයට ඩොලර් වලින්. ඩොලර් වලට ඒ අනුපාතයට ගත්තොත් සභාපතිතුමනි ඔබතුමා දන්නවා රුපියල් වලට හැරෙව්වොත් අඩුම ගානේ 125කට ආසන්න ප්‍රමාණයකට මේ පොලි අනුපාතය එනවා. 125ක පොලි අනුපාතයක් කියන්නේ ගරු සභාපතිතුමනි ගත්ත ණය ප්‍රමාණය 125කින් හැම අවුරුද්දකම වැඩි වෙනවා. ට්‍රිලියන 9යි ගිය අවුරුද්දේ, ට්‍රිලියන 10යි මේ අවුරුද්දේ. මේ ආණ්ඩුව කිසි විටක අපත යවන්න එයා ලංකා සමාගම ඒ වගේම අනෙකුත් කටයුතු චෝගම් එක විනාශකාරී දේවල් වලට අපි මුදල් වෙන් කරලා නැහැ සභාපතිතුමනි. ඒ වගේම එතුමා සඳහන් කරා විශේෂයෙන්ම රජයේ වියදම් සම්බන්ධයෙන්. එතුමා බොරු දත් ඉදිරිපත් කරා ඒ අවස්ථාවේදී. රජයේ වියදම් සම්බන්ධයෙන් එතුමා සඳහන් කරපු දත්වලට පිළිතුරු වශයෙන් 2013 තියෙනවා රිකරන්ට් 1205යි කැපිටල් 481යි ප්‍රාග්ධන. 2014 1323යි ප්‍රාග්ධන 486යි. 2017 දී ගරු සභාපතිතුමනි ප්‍රාග්ධන දෙගුණයක් 708යි. හැබැයි එතුමා කරුණු වසන් කරා. 2015 දී 603යි 2018 නෝ 708ක් ප්‍රාග්ධන වියදම් වශයෙන් අපි වෙන් කරනවා මේ රට ඉදිරි අනාගතයට. ඒ විතරක් නෙමෙයි ගරු සභාපතිතුමනි අධ්‍යාපනය සම්බන්ධ එතුමා අමූලික බොරු සඳහන් කරා මේ ගරු සභාවට. අධ්‍යාපනයට 2014 බිලියන 187ක් වෙන් කරනකොට 2017 දී බිලියන 260ක් වෙන් කරනවා. බිලියන 260ක් 187 ඉඳලා අවුරුදු දෙකකට 260 වෙනකන් අධ්‍යාපනයට වෙන් කරනවා අපේ ආණ්ඩුව. ඒවා කරුණු වැරදි සාගත ලෙස එතුමා ඉදිරිපත් කරා. ගරු සභාපතිතුමනි මේ අය අපි අයවැය සඳහන් කරන්නේ සමාජ වෙළඳපොළ ආර්ථිකයක් නැත්නම් සැමට ප්‍රතිලාභ කියන සංකල්පය යටතේ අපි මේ අයවැය ඉදිරිපත් කරන්නේ. මේකේ වැදගත්ම අංගය තමයි ගරු සභාපතිතුමනි මේකේ ප්‍රතිලාභ කොළඹට පමණක් නෙමෙයි, නුවරට පමණක් නෙමෙයි, අනුරාධපුරයට පොළොන්නරුවට පමණක් නෙමෙයි, වවුනියාට යාපනයට ත්‍රිකුණාමලයට සෑම කොනකටම බෙදිලා යන ආකාරයේ ආර්ථිකයක් තමයි අපි මේ වෙනකොට ඉදිරිපත් කරලා තියෙන්නේ මේ අයවැය මගින්. ඔබතුමාගේ අවධානයට යොමු කරනවා විශේෂයෙන්ම ආයෝජන ගරු සභාපතිතුමනි. කලින් කරේ ආයෝජන රජයේ ආයෝජන බවට පත් කරා. ටෙන්ඩර් කැඳෙව්වේ නැහැ. කොමිසම් ගැහුවා 120ක් 130ක්. හම්බන්තොට වරාය මත්තල ගුවන්තොටුපළ නෙළුම් කුළුණ විශාල පාඩු ලබන ව්‍යාපෘති බවට මේවා පත් කරා. ආයෝජන හැබැයි විශාල ප්‍රමාණයක් වෙන් කරනවා කියන එක දත්තවලින් පෙන්නුම් කරා. ගරු සභාපතිතුමනි රජයේ මුදල් වෙන් කරලා ආයෝජන අපිට පෙන්වන්න පුළුවන්. ඒක නෙමෙයි අපේ ආණ්ඩුවේ ඉදිරි සංකල්පය. අපේ ආණ්ඩුවේ සංකල්පය වන්නේ ගරු සභාපතිතුමනි ආයෝජනයේ රජයෙන් කරන ගමන්ම පෞද්ගලික අංශය අපි උනන්දු කරනවා. දේශීය සහ විදේශීය වශයෙන් පෞද්ගලික අංශයට මේ ආයෝජන වලට ඇතුළත් කරලා ඒ දායකත්වය ලබා දෙන්න මොකද ඒතර ආණ්ඩුවේ බර සැහැල්ලු වෙනවා. ඒ වගේම ගරු සභාපතිතුමනි හැම දිස්ත්‍රික්කයකම ඉන්කියුබේෂන් සෙන්ටර් එකක් අපනයන වර්ධනය කිරීම සඳහා හැම දිස්ත්‍රික්කයකටම අපි ඉන්කියුබේෂන් සෙන්ටර් එකක් ඇතිකරන දේශීය ආයෝජකයන් දිරිමත් කරන එමගින් නවක ආයෝජක ආයෝජකයන් ඒ වගේම අපනයන කරුවන් 2500ක් බිහි කරන්න බලාපොරොත්තු වන 2018 වෙද්දී ගරු සභාපතිතුමනි දියුණු රටවල් ජපානය කොරියාව වගේ රටවල් දියුණුලා තියෙන සභාපතිතුමනි අලුතින් ව්‍යාපෘති නිෂ්පාදන ඒ රටට ඇතුළත් කරලා ඒ රටට එකතු කරලා ජපානය ගත්තොත් හොන්ඩා යමහා නිසාන් මිත්සුබිෂි මේ ආයතන තුලින් තමයි ජපානය දියුණු කරේ පාරම්පරික ආයතන දියුණු කරන ගම අලුත් ආයතන වලට ජපානය නැඹුරු වුණා ඒ වගේම තමයි ගරු සභාපතිතුමනි කොරියාව Samsung LG ඒ වගේම Kia Hyundai මේ වගේ අවුරුදු අන්තිම අවුරුදු 20 තුල අලුතින් නිෂ්පාදනයට එකතුලා තමයි කොරියාව දියුණු කරේ එහෙමනම් ගරු සභාපතිතුමනි අපි විපක්ෂයේ ඉන්න කාලේ දිගින් දිගටම සඳහන් කරා අඩුම ගානේ මේ රටේ අපි හිරමණයක් නිර්මාණය කරන්නේ නැහැ නිෂ්පාදනය කරන්නේ නැහැ කියන එක මම ඒ අවස්ථාවේ සඳහන් කරා අපි අවුරුදු 20ක් යනකම් ගරු සභාපතිතුමනි වෙළඳ කලාප ගැන කතා කරා අපි ඊට කලින් ඒ වගේම උපාලි විජේවර්ධන මැතිතුමාගේ ඒ සංකල්පය ගැන කතා කරා ඒ සංවර්ධනයට පස්සේ ඇඟලුම් කර්මාන්තයට පස්සේ අපිට කිසිම කර්මාන්තයක් මේ රටේ යඳුල්ලා දෙන්න බැරි වුණා අනේ හින්දා ගරු සභාපතිතුමනි අපි ඉදිරි අනාගතය සම්බන්ධයෙන් අපි දැනුවත් වෙනකොට අධ්‍යයනයක් ලැබනකොට බලාපොරොත්තු වෙන්නේ අලුත් නිර්මාණ ඉලෙක්ට්‍රොනික වෙන්න පුළුවන් කාර්මික අපනයන වෙන්න පුළුවන් ඒ සඳහා සහයෝගය ලැබලා දීලා වාණිජ සහයෝගය ලැබලා දීලා අපේ අපනයන කරුවන් ආයෝජක කරුවන් දිරිගැන්වීම තමයි අපි ඉදිරි අනාගතයේ මේ ආණ්ඩුවෙන් බලාපොරොත්තු වෙන්නේ විශේෂයෙන්ම බොහොම ස්තුතියි කුඩා සහ මධ්‍යම කර්මාන්ත නීත්‍යානුකූල කර්මාන්ත වලට යෙදෙනවා නම් ඔබතුමාටත් මේවට ඇතුළත් වෙන්න පුළුවන් ඒ හින්දා විශේෂයෙන්ම ගරු සභාපතිතුමනි දැනුම නුවණ තාක්ෂණයේ තොරතුරු විදේශ වෙළඳපොළ මේ සියල්ල අපි දැනුම පමණක් ලබා දෙන්නේ නැහැ අපි දැනුම ලබා දෙනකොට ඒ සම්බන්ධයෙන් අපි තාක්ෂණ දැනුම ලබා දෙනකොට ඒ නිර්මාණ ඇති වෙනකොට ගරු සභාපතිතුමනි විශේෂයෙන්ම මගේ අමාත්‍යාංශය තුලින් ගවන් මන්තුමා අපි විදේශ වෙළඳපොළ අඳුන්ලා දීලා විදේශ වෙළඳපොළට අවශ්‍ය භාණ්ඩ ඒ වෙළඳපොළ වලින් බලාපොරොත්තු වෙන්නේ මොනවද මේ සඳහා විශේෂයෙන්ම ගරු සභාපතිතුමනි ඉන්දියාව චීනය සහ සිංගප්පූරුව මැලේසියාව තායිලන්තය අතර වෙළඳ ගිවිසුම් ඇති කරලා අපේ ලංකාවට බලාපොරොත්තු වෙන විශේෂයෙන්ම අපි හම්බන්තොට වරාය ත්‍රිකුණමල වරාය කොළඹ වරාය මේවා හැදුවේ කවුද මොනවද කරේ හදලා බිලියන් 250කට අධික මුදලක් හදලා පාඩුව විතරක් අවුරුද්දකට ලෝහන් මන්තුමා මිලියන 1000යි හම්බන්තොට වරාය ආදායම මිලියන 75යි මිලියන 925ක් විනාශ වෙනවා ඒ හින්දා විශේෂයෙන්ම විකුණලා දාන්න පුළුවන් විකුණලා දානවා විකුණලා දාන්න බෑ හරි විකුණන්න පුළුවන් කොමිස්සලට මොකද කරන්න ගත්ත කොමිස් විකුණන්න පුළුවන්ද විකුණන්න පුළුවන් කොමිසුත් එක විකුණන්න පුළුවන් නම් හම්බන්තොට වරාය ආනවා ගත්ත මුදල කීයද කියලා බිලියන 250ක් බිලියන 250ක් වියදම් වෙලා තියෙනවා කියලා ආණ්ඩුවෙන් කියද්දි මහින්ද රාජපක්ෂ ආණ්ඩුවෙන් කියද්දි අරන් තියෙන්නේ චීනෙන් කියන අරන් තියෙන්නේ බිලියන 150යි කියලා බිලියන 1000ක් ගිල් එකක් නැහැ බිලියන 1000ක් ගිල් එකක් නැහැ හම්බන්තොට වරායි ඔබතුමාලා පරීක්ෂා කරලා බලන්න මේවා වී නෙමෙයි ගහන්නේ පස්සිටන් ගහන්න වෙනවා හැදුවා මේකේ ඔළුව උඩ ගහන්න වෙන්නේ වී විනාශ කරලා වී නෙමෙයි ගහන්න වෙන්නේ ඔවා බේරුවේ නැත්තම් මන්තුමා කරපු විනාශය බේරුවේ නැත්තම් වීනමේ ගහන්න වෙන්නේ පස්කොඩ ගහන්න වෙනවා ඒ හින්දා කරු සභාපතිතුමනි අපි ඒ වියදම් කරපු මුදලට යම් කිසි අඩුම ගානේ 160ක් වියදම් වුණා නම් 140ක් ගැව්වා නම් ඒ 160ට අඩුම ගානේ අගයක් දෙන්න කරු සභාපතිතුමනි හම්බන්තොට වරායත් මත්තල ගුවන්තොට බලත් කතා කරලා පෞද්ගලික සමාගම් සහ බාධා කරන්න එපා රැවුල වැවට බාධා කරන්න එපා අපි ඔබතුමාට බාධා කරලා නැහැ ඒ හින්දා වල් වැදුනට බාධා කරන්න එපා ඒ හින්දා කරු සභාපතිතුමනි
දරු මන්ත්‍රීතුමා ඇමතුමා කතාවට බාධා කරන්න එපා
දැන් ලෝහන් මන්ත්‍රීතුමා ඔබතුමා දැන් කාර්යභාරය මම කතා කරන්නේ නැහනේ ඒ හින්දා ඔබතුමා බාධා කරන්න එපා මං කියවනේ එනේ ඒ හින්දා කරු සභාපතිතුමා මට වෙලා නැහැ මේ වෙන විවාද වලට පැටලෙන්න ඒ හින්දා කරු සභාපතිතුමනි විශේෂයෙන්ම ලංකාව අපි ශ්‍රී ලංකාව විශේෂයෙන්ම සිලෝන් කියන නාමය ඔබතුමා දන්නවා
සභාපතිතුමා ඇමතුමා ඔබතුමා තාම යන්නේ 15ක් තිබෙනවා
thank you කරු සභාපතිතුමනි ලංකාව කියන නාමය අපි නැවත මං හිතන්නේ සිලෝන් කියන නාමය ලෝකයේ පුරා අපි ප්‍රතිදිත වෙලා තිබ්බා හැබැයි ශ්‍රී ලංකා කියන නාමය අපිට ඒ සිලෝන් කියන නාමය තරම් අපිට ප්‍රතිදිත කරන්න හැකියාවක් ලැබෙලා නැහැ මේ අන්තිම අවුරුදු කීපය තුළ බලාපොරොත්තු වෙනවා ගරු සභාපතිතුමනි විශේෂයෙන්ම සංචාරක ව්‍යාපාරයේ මගින් ඒ වගේම අනිකුත් ව්‍යාපාර මගින් මේ ශ්‍රී ලංකාව කියන නාමය ඉදිරියේදී ලෝකේ පුරා අපි ඒක ලෝකයේ සියලු දෙනාගේම අවධානය යොමු කිරීමේ අපේ පරිශ්‍රමයක් මේ අවස්ථාවේ වේදෙනවා විශේෂයෙන්ම ගරු සභාපතිතුමනි අපි කරන යටිතල පහසුකම් දිනු කිරීම තුළින් මහනුවරට අධිවේගී මාර්ගයක් අපි අවුරුදු 3ක් තුළ ත්‍රිකුණාමලයට අධිවේගී මාර්ගයක් යාපනය ඉඳලා අධිවේගී මාර්ගයක් කොළඹ සීලා සැහැල්ලු රේළු සේවයක් ඒ වගේම කොළඹ මට්ටක්කුලිය බොරැල්ල කඩුවෙල මේ මුළු කොළඹම යාකරන සැහැල්ලු දුම්රිය සේවයක් ඒ වගේම ගරු සභාපතිතුමනි අධිවේගී මාර්ගයේ සිට කටුනායක සිට කොළඹ මැදට එන තව ආසුඩින් එන පාරක් ඒ වගේම බොරැල්ල සිට කඩුවෙලට එන තව පාරක් මේ වගේ මේ අපේ ව්‍යාපෘති යටිතල පහසුකම් අවුරුදු 3ක් තුළ දිනු වෙනකොට සභාපතිතුමනි අපිට ලංකාවට ලංකාව නම් කරන්න පුළුවන් country with four seasons in one day කියලා four seasons in one day මොකද කලාප හතරකට seasons හතරක් අපේ ලංකාවේ වාර්තා කරන්න පුළුවන් පැය තුනක් ඇතුළත ලංකාව මේ වගේ අරිතල පාසුකම් දිනුනකොට කරු සභාපතිතුමනි ඒක තමයි අපි ඉදිරි අනාගතය බලාපොරොත්තු වෙනවා සංචාරක ව්‍යාපාරයේ දෙගුණ තෙගුණ කරගන්න 2017 2018 වෙද්දි ඒ වගේම කරු සභාපතිතුමනි සංවර්ධනයේ අපි ප්‍රාග්ධන වියදම් ලෙස මෙවස්ථාවේදී වියදම් කරනවා යටිතල පහසුකම් වලට පමණ බිලියන 450ක් ගරු සභාපතිතුමනි. ඒ වගේම සියලු වියදම් බැලුවොත් අපි ප්‍රාග්ධන වියදම් සංවර්ධන කරන වියදම් ගරු සභාපතිතුමනි එකතු වූ බිලියන 750ක් මංගර සඳහන් කරපු සංවර්ධන ව්‍යාපෘති සඳහා යටිතල පහසුකම් සඳහා අපි අපනයන නිෂ්පාදන කෙරෙහි අපි අවධානය යොමු කරන ගමන්ම ගරු සභාපතිතුමනි අපි යටිතල පහසුකම් රටේ සංවර්ධනය කරනවා. මම පොඩි පාරවල් ගැන නෙමෙයි කතා කරේ විශාල මහා මාර්ග හතරකොණ යාකරන මහා මාර්ග පද්ධතිය අපි අවුරුදු 3ක් යනකොට මේ රටේ අපි නිර්මාණය කරනවා. ඒ වගේම බොහොම ස්තුතියි. ඔබතුමා නూరు යන්න පුළුවන් පැයෙන් මේ ඉඳලා පාර්ලිමේන්තුවේ ඉඳලා. ඒ වගේම අපේ අමුණුගම මැතිතුමාට. ඒ වගේම ගරු සභාපතිතුමනි විශේෂයෙන්ම අපි මෙතන හිටියා මම හිතන්නේ අවුරුදු 10ක විතර දරුවෝ විශාල ප්‍රමාණයක් ඇවිල්ලා. කලින් ගරු සභාපතිතුමනි ඇත්තටම අපිට සන්තෝෂයක් දැනෙනවා මේ රක්ෂණ ක්‍රමය මේ සියලු දරුවන් මම හිතා ඔබතුමා වුණත් අපි විවේචනය කරන ඔබතුමා ගොඩක් වෙලාවට ඔබතුමාලාගේ පක්ෂයත් අපි ඒ විවේචන අපි වලට අහුම්කම් දෙනවා යම් යම් විවේචන අපේ ඇති විවේචන බාර ගන්නත් අපි සූදානම් ගරු සභාපතිනි හැබැයි මම හිතන ඔබතුමා වුණත් අගය කරයි මේ අපි විශේෂයෙන්ම ශිෂ්‍යයන්ට ලබා දෙන මේ රක්ෂණ ක්‍රමය එක පවුලකට ලැබෙන ශක්තිය බලන්න ගරු සභාපතිතුමනි අපිට වුණත් පාර්ලිමේන්තු මන්ත්‍රීවරු වශයෙන් අපිට රක්ෂණයක් ලැබෙන එකෙන් අපිට විශාල ශක්තියක් අපිට තියෙනවා මොකද අපිට ලෙඩක් වුණාම අපිට යන්න පුළුවන් ඉස්පිරිතාලයකට ඒක තියෙන ගෙවන ගෙවීමට වැඩිය ගරු සභාපතිතුමනි අපිට ශක්තියක් ආත්ම විශ්වාසයක් තියෙනවා අපි ගැන මේ විශ්වාසය අපිට දෙන්න පුළුවන් වෙලා තියෙනවා ගරු සභාපතිතුමනි ජනාධිපතිතුමාටත් අගමැතිතුමාටත් මුදල් ඇමතිතුමාටම ස්තුතිවන්ත වෙනවා මේක ඉතාමත් මං හිතන්නේ ඉදිරි අනාගතය වෙනුවෙන් අපි විශේෂයෙන් අගමැතිතුමා සෞඛ්‍ය සහ අධ්‍යාපනය සම්බන්ධයෙන් විශේෂ අවධානයක් යොමු කරන අවස්ථාවක් කරපු මහාම විශාලම මං හිතන්නේ කටයුත්ත තමයි මේ රක්ෂණ ක්‍රමය අපේ දරුවන්ට දීමට එයිදී ගරු සභාපතිතුමනි දරුවන් 3 දෙනෙක් ඉන්නවනම් ලක්ෂ 6ක ආවරණයක් ඒ පවුලට ලැබෙනවා. ඒ වගේම දරුවෙට රුපියල් 10000ක යන්න පුළුවන් ඉස්පිරිතාලෙට නොමිලේ අපිට ලබා ගන්න පුළුවන් රාජ්‍ය සේනාවද මැතිතුමා අනිවාර්ය කරා විශේෂයෙන්ම රෝහල් වලට සියලුම ඒ බෙහෙත් අංග සම්පූර්ණව පැවැත්විය යුතුයි කියලා අපි ඒ කාර්යභාරය ඉටු කරලා තිනවා මේ අවුරුදු කීපය තුළ. ඒ වගේම එහෙම යන්න බැරි නම් කරු සභාපතිතුමනි පෞද්ගලික වෛද්‍යවරයෙක්ගෙන් ඒ මුදල් ගෙවලා ලබා ගන්න පුළුවන් දරුවට ඒ පවුලට ශක්තියක් තියෙනවා ලෙඩ වුණත් ඒ ශක්තිය තියෙනවා මොකද ගෙවීමේ ක්‍රමයක් ඒ පවුලට තියෙන හින්දා මම හිතන්නේ මේක විශාල ශක්තියක් ඒ පවුලට ආත්ම ගරුත්වයක් ඒ වගේම ආත්ම ධෛර්යයක් ලැබෙනවා ඒ පවුලට දරුවට ඒ වගේම ගරු සභාපතිතුමනි කෘෂිකාර්මයේ සම්බන්ධයෙන් වාරි මාර්ග බිලියන 30ක ප්‍රමාණයක් ඉදිරි අනාගතයේ කෘෂිකාර්මයේ දියුණු කිරීම සඳහා කුමුක්කන් ඔය පහළ මල්වතු යෝජනා ක්‍රමය කිතුල් වැව රාගම් වැව නවම්පුර වැව යාන්ඔය ව්‍යාපාරයේ මොරගහකන්ද උමාඔය මෙන්න මේ වගේ ජල ව්‍යාපෘති සඳහා වාරි මාර්ග සඳහා විශාල මුදලක් වෙන් කරලා බලාපොරොත්තු වෙනවා කෘෂිකර්මයේ ගොන්න ගන්නත් ඒ වගේමයි බලාපොරොත්තු වෙනවා ගරු සභාපතිතුමනි කෘෂිකර්මයට ඉදලා ඉන්න ශ්‍රම බලකාය අඩු කරගන්න මොකද 100% අපේ 112% වගේ කෘෂිකර්මෙන් අපේ දළ ජාතික නිෂ්පාදනය අපිට ආදායම ලැබෙන හැබැයි 145%කට වැඩි ප්‍රමාණයක් කෘෂිකර්මයේ නියුතු වෙලා ඉන්නවා එහෙනම් මේ අධ්‍යාපනය තුලින් අපි ලැබලා දෙන අධ්‍යාපනයට ඒ වගේම විශ්වවිද්‍යාල අධ්‍යාපනයට ඒ වගේම වෘත්තීය පුහුණු පාඨමාලා නොමිලේ ලබා දීම තුලින් අපි බලාපොරොත්තු වෙනවා ගරු සභාපතිතුමනි පිටරට යන ප්‍රමාණය අඩු කරලා කෘෂිකර්මයට යෙදෙන ප්‍රමාණය අඩු කරලා ඒ ජනදාතික නිෂ්පාදනයට ගැලපෙන ප්‍රමාණයක් කෘෂිකර්මයට යොදලා ඉතිරි පිරිස රුපියල් 70,000-80,000ක් ආදායම් ගන්න පුළුවන් තරුණයන් බවට ඉදිරි අනාගතයේදී පත් කරන්න. ඒ විතරක් නෙමෙයි ගරු සභාපතිතුමනි, විශ්වවිද්‍යාලවලට ඇතුළත් වෙන ප්‍රමාණය මේ වෙනකොට 26,000ක් පමණ. ගරු අග්‍රාත්ත මහත්තුමා දීලා තියෙනවා යෝජනාවක් ඉදිරිපත් කරලා තියෙනවා අනිවාර්ය කරලා 2020 වෙනකොට 50,000ක් අනිවාර්යයෙන්ම විශ්වවිද්‍යාලයට ඇතුළත් කරගන්න ඕනේ කියලා, දේශීය වශයෙන් විතරක් ආණ්ඩුවේ විශ්වවිද්‍යාලයට පමණක්. ඒ වගේම ගරු සභාපතිතුම බලාපොරොත්තු වෙන ඉතාමත් සුළු පෞද්ගලික විශ්වවිද්‍යාල තියෙන්නේ ප්‍රමාණයක් තියෙන්නේ මේ රටේ බලාපොරොත්තු වෙන ඒ පෞද්ගලික විශ්වවිද්‍යාල ප්‍රමාණය ආණ්ඩුවේ විශ්වවිද්‍යාල ප්‍රමාණයට වඩා දෙගුණයක් වැඩි කරගන්න. ඒ වෙනකොට පුළුවන් ගරු සභාපතිතුමනි 150,000 වගේ ප්‍රමාණයක් අපිට පුළුවන් විශ්වවිද්‍යාල අධ්‍යාපනය තුලින් රටේ ඉදිරි අනාගතයට එකතු කරන්න. ඒ විතරක් නෙමෙයි 2022-23 වෙනකොට ගරු සභාපතිතුමනි ආණ්ඩුවේ විශ්වවිද්‍යාල අපි බලාපොරොත්තු වෙනවා 100,000 ප්‍රමාණයක් ආණ්ඩුවේ විශ්වවිද්‍යාල ඉගෙනීම සඳහා සුදුසුකම් ලබා ගන්න. ඒ වගේම ගරු සභාපතිතුමනි උසස් පෙළ විභාගයට ඉදිරිපත් වෙනවා 102,000 වගේ සිසුන් ප්‍රමාණයක්. ඒ ප්‍රමාණයෙන් සියලු දෙනාට 108ක ණයක් පොලි රහිතව අපි ලබා දෙන්න බලාපොරොත්තු වෙනවා තමන්ගේ ඉදිරි අධ්‍යාපන කටයුතු කිරීම සඳහා ගරු සභාපතිතුමනි. ඒ වගේම පොලියකින් රහිත ඒ ණය ප්‍රමාණය ලබා දෙන්න සූදානම් කරලා තියෙනවා. විශේෂයෙන්ම ඇක්වයිනාස්, NSBM, කොතලාවල ඩිෆෙන්ස් අකඩමි, ඕනම පෞද්ගලික අධ්‍යාපන විශ්වවිද්‍යාලයකින් මේ අධ්‍යාපනය ලබා ගන්න පුළුවන් මේ මුදල් වියදම් කරලා. ඒ විතරක් නෙමෙයි තවත් 15,000කට ගරු සභාපතිතුමනි ඉංග්‍රීසි, මැත්ස්, IT සයන්ස්, ඉංග්‍රීසි ගණන්, ඒ වගේම IT සහ විද්‍යාව සම්බන්ධයෙන් සම්පූර්ණ ස්කෝලර්ෂිප් එකක්, සම්පූර්ණ ශිෂ්‍යත්වයක් ලබා දෙන්නත් බලාපොරොත්තු වෙනවා. ඒ ලබා දීමේදී ගරු සභාපතිතුමනි අවුරුදු 3ක් තමන්ගේ ගමේ පාසලේ අනිවාර්යයෙන්ම ඒ තරුණයා හෝ තරුණිය ඉගැන්විය යුතුයි. අවුරුදු 3ක් ඉන්නේ නැත්නම් අවුරුදු 3කට අඩුවෙන් අයින් වෙනවා නම් ඒ මුදල් ප්‍රමාණය නැවත ගෙවිය යුතුයි. නැත්නම් අවුරුදු 3 සම්පූර්ණ කරත් පුළුවන්. අවුරුදු 3 සම්පූර්ණ කරලා තමන් වෙනත් පාසලකට මාරුවක් ලබා ගන්න. ඒ වගේම ගරු සභාපතිතුමනි නීතිය, අකවුන්ටන්සි, ඒ වගේම වෛද්‍ය විද්‍යාව, විද්‍යාව සහ ඉංජිනේරු විද්‍යාව සම්බන්ධයෙන් විශිෂ්ට සමාර්ථ ලබන හැම විෂයකටම විශිෂ්ට සමාර්ථ ලබන 3 දෙනෙක් සම්පූර්ණ ස්කෝලර්ෂිප් එකක්, සම්පූර්ණ ශිෂ්‍යත්වයක් ලබා දෙන්න බලාපොරොත්තු වෙනවා MIT, Harvard, Cambridge වගේ විශ්වවිද්‍යාලවලට ගරු සභාපතිතුමනි. එතකොට සෑම අංශයකටම අවස්ථාවක් ලැබෙනවා ගරු සභාපතිතුමනි. විද්‍යාවට 3යි, ගණිතයට 3යි, accountancy වලට 3යි, ඉංජිනේරු විද්‍යාවට 3යි, මේ වගේ 30 දෙනෙක්ට වගේ ප්‍රමාණයකට ගරු සභාපතිතුමනි අවස්ථාව ලැබෙනවා MIT, Harvard, Cambridge මේ වගේ විශ්වවිද්‍යාලවල, යේල්, ප්‍රින්ස්ටන් වගේ විශ්වවිද්‍යාලවල අධ්‍යාපනය ලබන්න ගරු සභාපතිතුමනි. විශාල මුදල් ප්‍රමාණයක් යන අධ්‍යාපන සුදුසුකමක් මේක. ඒ පිරිසට පුළුවන් ගරු සභාපතිතුමනි දැනටමත් අපි යවලා තියෙන පිරිස, අපේ ලංකාවේ ඉන්න පිරිස, ඒ විශ්වවිද්‍යාලවල අධ්‍යාපනය ලැබූ පිරිස ගරු සභාපතිතුමනි ලංකාවෙන් නිකන් අපේ දරු අරන් යනවා උගන්වන්න ඒ විශ්වවිද්‍යාලවල අපිට කරන සේවයක් වශයෙන්. එතකොට 30 දෙනෙක් අපිට අවුරුද්දකට පුළුවන් නම් මේ වගේ ශිෂ්‍යත්ව ලැබලා දීලා අපේ පාර්ලිමේන්තුවේ වැඩ කරන අපේ සමාජයක දරුවෙක් වෙන්න පුළුවන්. නැත්නම් වෙනත් අපි තවත් කාගේ හරි දරුවෙක් වෙන්න පුළුවන්. ඒ අවස්ථාව ලැබෙනවා. ඒ අවස්ථාව ලැබුණා මේ දරුවට පුළුවන් තමන් ගමට ඇවිල්ලා ලැබෙන අධ්‍යාපනයේ තුලින් ඒ ගම දියුණු කරන්න, ව්‍යාපාරයක් පටන් ගන්න, නැත්නම් වෙනත් කටයුත්තක් කරන්න ගරු සභාපතිතුමනි. ඒ වගේම විශේෂයෙන්ම විශ්‍රාම වැටුප අපි සඳහන් කරා මේක කාල බෝම්බයක් කියලා. මොකද විශ්‍රාම වැටුප අපි ගෙවන්නේ මේ අයවැයෙන් හැම වෙලෙම ගරු සභාපතිතුමනි. ඒතොර මේ බර වැටෙන්නේ කාටද? අපි ඒ ගෙවන්නේ රණවික්‍රම මහත්තයාගේ බැංකු ගිණුමෙන්වත් නැත්නම් මහින්ද රාජපක්ෂ මහත්තයාගේ බැංකු ගිණුමෙන්වත් නැත්නම් මෛත්‍රීපාල සිරිසේන මහත්තයාගේ බැංකු ගිණුමෙන්වත් නැත්නම් රවි කරුණාගේ මහත්තයාගේ බැංකු ගිණුමත් අපේ බැංකු ගිණුමෙන්වත් නෙමෙයි ගරු සභාපතිතුමනි. අපි මේවා ගෙවන්නේ රටේම වෙන රට අපේ රටේ දුප්පත් ජනතාවගේ බදු වලින්, සීනි ඇටෙන්, හාල් කැටෙන්, මේ සියල්ලෙන් බදු ගහලා තමයි අපේ විශ්‍රාම වැටුප ගෙවන්නේ. පොඩ ගහගෙන ඉන්න. ඒ විශ්‍රාම වැටුප ගෙවන කෑ ගැවඩ නැහැ ගරු මන්ත්‍රීතුමනි. මේවා අපේ රටේ ජනතාව වෙනුවෙන් කරන්න ඕන දේවල්. කෑ ගහන්න පුළුවන්. හැබැයි මේ මුදල අපි ගෙවන්නේ අහිංසක දුප්පත් ජනතාව වෙනුවෙන්. අපි මේ මහන්සිලා මේ පාර්ලිමේන්තුවට මේ ජනතාව එවලා තියෙන්නේ මේ සම්බන්ධයෙන් කතා කරන්න, කෑ ගහන්න, විවේචනය කරන්න, hina වෙන්න නෙමෙයි. විවේචනයක් තියෙනවා නම්, සාධනාත්මක විවේචනයක් තියෙනවා නම් ඉදිරිපත් කරන්න. විශේෂයෙන්ම මේ බර අපි දෙන්නේ අපේ දුප්පත් ජනතාවට. මේ අපි බර දෙන්නේ අපේ මේ පාර්ලිමේන්තුවේ වැඩ කරන කම්කරුවෙට. අපි මේ බර දෙන්නේ අපේ වෙනත් නැත්නම් යම් කම්කරුවෙට. අපි කියන්නේ දායකත්වයක් ඇති කරලා ඒ විශ්වාමයට ඉදිරි අනාගතයේදී තමන් දායක වෙලා නැත්නම් තමන්ගේ දරුවන්ට ඒ බර දෙන්නේ. එහෙමනම් ඒ විශ්වාමයට අපි ගෙවනකොට අනිවාර්යයෙන්ම රටේ දුප්පත් ජනතාවගේ අපි සාක්කුවට විදිනවා ඒ විශ්වාමයට තවත් කෙනෙක්ට ගෙවන්න. අපි මේ බර අයින් කරලා ඉදිරි අනාගතයේ වෙනුවෙන් ගරු සභාපතිතුමනි බලාපොරොත්තු වෙනවා විදායකත්වයක් ලැබලා දීලා විශ්‍රාමයට ඔබ රජිනුත් මුදලක් දෙවනවා. ඒ පුද්ගලයාත් අපි විශ්‍රාමය සඳහා අපි වැටුප සම්බන්ධයෙන් යම් කිසි දායකත්වයක් ලබා දෙනවා. ඒ ලබා දීලා තමන්ට තමන් විශ්‍රාම ලැබනකොට තමන්ගේ දායකත්වයක් ඉවම රජයේ දායකත්වයේ තිබිලා රටට බරක් නොවි දුප්පත් ජනතාවට බරක් නොවි විශ්‍රාම වැටුප ලබා ගන්නා ක්‍රමවේදයක් අපි ඉදිරි අනාගතයේ සකස් කරනවා. ඒ වගේම ගරු සභාපතිතුමනි රජයේ ආදායම් ගැන කතා කරා. රජයේ ආදායම ඔබතුමාලා දන්නවා 2000 වෙනකොට ගරු මන්ත්‍රීතුමනි 1993 දී තිබ්බේ 122ක් රජයේ ආදායම. ඒ ඔබතුමාලා බාර ගන්නකොට එක්සත් ජාතික පක්ෂයෙන් 93 දී 2014 වෙනකොට ඒක 10.5ට බැස්සුවා රජයේ ආදායම 100% රජයේ ආදායම මේ රටේ ඔබතුමාලා පල්ලෙහාට දාන්න අවස්ථාව ලැබුණා. කාටද මේ පාඩුව ලැබෙන්නේ? අපේ රටේ දුප්පත් ජනතාවට. එතකොට 2016 දී ඒක අපි 13.84 දක්වා 14 දක්වා වැඩි කරගන්න පුළුවන්. මේ අවුරුදු දෙකකට රජයේ ආදායම අපි විශේෂයෙන්ම ධනවත් සහ බලවත් පිරිස 111යි අපේ බදු ආදායම 120ක් තියෙන අඩුම ගානේ සංයුතය අනුව. ඒ 109ක් ගෙවන්නේ නැත්තේ ලක්ෂයේ තියෙන ටැක්ස් ෆයිල්ස්. ඔය විශේෂයෙන්ම ඔය කියන ඒකාබද්ධ ඔය පිරිස පවණක් ටැක්ස් ෆයිල්ස් ටික ඇරියා නම් අපිට ඉස්කෝල 6ක් 7ක් අරින්න පුළුවන්. තියෙන ආදායම් බැලුවොත් එහෙම කීයද කියලා තියෙන වත්කම් ටික බැලුවොත් අඩුම ගානේ ඉස්කෝල 6ක් අරින්න පුළුවන් ටැක්ස් ෆයිල්ස් එක කරලා තිබ්බොත්. ලංකාවේ තියෙන ලක්ෂයේ ටැක්ස් ෆයිල්ස් එහෙමනම් 109ක වගේ ප්‍රමාණයක් අපිට ආදායම එකතු කරගන්න බැරි වෙනවා. ධනවත් බලවත් පුද්ගලයෝ මේ විශේෂයෙන්ම බදු ආදායම පැහැරාරනවා. බදු ආදායම ගෙවන්නේ දුප්පත් ජනතාව වක්‍ර බදු. ඒ හින්දා කරු සභාපතිතුමනි අපි බලාපොරොත්තු වන ඉදිරි අනාගතයේදී 114ක් බවට අපි අපත් කරගත්ත 2018 වෙනකොට අපි 118 දක්වා බදු ආදායම් වැඩි කරගෙන ජනතාවට ඒ සහන දෙන්න බලාපොරොත්තු වෙනවා. අධ්‍යාපනයට, ඒ වගේම සෞඛ්‍යයට, ඒ වගේම ජීවන තත්ත්වය උසස් කරන්නත්, ජීවන වියදම අඩු කරගන්නත් කරු සභාපතිතුමනි. ඒ විතරක් නෙමෙයි විශේෂයෙන්ම අපි හම්බන්තොට වරාය මත්තල ගුවන්තොට බල අපි චීනයත් එක්ක කතා කරගත්තා. ට්‍රිලියන 10යි 9 ට්‍රිලියන 10යි 9 ප්‍රමාණය බිලියන 1500යි අවුරුද්දකට ගෙවන ණය ප්‍රමාණය අපි මේ ගෙවන්න පුළුවන් බරක් නෙමෙයි. ඊළඟ අවුරුද්දේනට බිලියන 1000 බිලියන 1600 දක්වා ඒක ඉහළ යනවා. පොලි අනුපාතයත් සමග 125 පොලි අනුපාතයත් සමග ගෙවන්න බෑ. රටවල් නඩත්තු කරන්න බෑ. මේ දුප්පත් රටවල් ගොඩනගන්න බෑ කරු සභාපතිතුමනි. එහෙනම් මොකද්ද අපි කරේ? චීනයට කතා කරා. චීනයට කතා කරලා කිව්වා චීනය හැදුවා නම් හම්බන්තොට වරායත් මත්තල ගුවන්තොට වෙයි සාකච්ඡා කරමින් පවතිනවා. ලංකාවේ ආණ්ඩුවත් චීන ආණ්ඩුවත් එකතු වෙලා පෞද්ගලික සහ රාජ්‍යාංශ එකතු කරලා නැත්නම් හැම වෙලේම රාජ්‍යාංශයට දුන්නා ඒකත් පාඩු ලබනවා. ඒක තමයි උනේ. සැලැස්මක් තිබ්බේ නැහැ. වැඩේ හොඳයි. අවශ්‍ය වැඩක් නෙමෙයි. හැබැයි වැඩක් ගන්න තිබ්බ. හැබැයි සැලැස්මක් තිබ්බේ නැහැ. ආණ්ඩුවෙන් තමයි ඒක පාලනය කරන්න ඉදිරිපත් උනේ. Thank you sir. ආණ්ඩුවෙන් තමයි ඒක පාලනය ඉදිරිපත් කරන්න වෙලාවත් අර පාඩුව ලබන්න සිදු උනේ. ඒ හින්දා අපි ඒ තුලින් public private partnership එක තුලින් ගරු සභාපතිතුමනි බලාපොරොත්තු වෙන හම්බන්තොට වරායත් මත්තල ගුවන්තොට බලත් අවුරුදු දෙකක් යනකොට දියුණු එයාපෝට් එකක් සහ පෝට් එකක් බවට පත් කරන්න. ඒ කරනකොට ඒ පමණක් නෙමෙයි ගරු සභාපතිතුමනි අක්කර 15000ක් කාර්මික වෙළඳ කලාපයක් ඉලෙක්ට්‍රික් කාල් ඉලෙක්ට්‍රික් 3 වීලර් ඒ වගේම අනිකුත් ඉලෙක්ට්‍රොනික භාණ්ඩ මෙවන් නිෂ්පාදනය කරන්න පුළුවන් අක්කර 15000ක් චීනය බාරගන්නේ නැහැ. මේක කරන්න බැරි නම් ගරු සභාපතිතුමනි චීනය පාඩු ලබනවා නම් මේක බාරගන්නේ නැහැ. අපිට පාඩුවක් නැහැ. ඔවුන් හදන්නේ ආදායම ලැබෙන්නේ අපිට. එහෙමනම් මේ ප්‍රදේශයේ විශේෂයෙන්ම ජපානය, ඉන්දියාව, ඒ වගේම ඇමරිකාව, චීනය, කොරියාව මේ රටවල් සියලු දෙනා ඉදිරිපත් වෙලා තියෙනවා කර්මාන්ත ආරම්භ කරන්න. ඒ විතරක් නෙමෙයි වෙළඳ පොළ විවෘතයි අපිට ඉන්දියාව සහ චීනය සහ සිංගප්පූරුවේ ලෝකයේ භාගයක ජනගහනය ඉන්න රටවල් දෙකේ වෙළඳ පොළ අපිට විවෘතයි. එහෙමනම් අපිට මේ වෙළඳ පොළවල් වලට අපිට බඩු අපනයන කිරීමේ හැකියාව ලැබෙනවා. අපේ අපනයන බිලියන 11යි අපි මත්ස්‍ය තහනම් ඉවත් කරගත්තා. උදේ ගාමිණී ලොග්ගේ මැතිතුමාලා කිව්වා කෝ GSP සහනය කියලා. මෙව්වා ගස් වලින් ගෙඩි වැටෙනවා වගේ ඉන්නේ. ඉවර කරගත්තාට පස්සේ අපිට ජනවාරි මාසෙනට අප්‍රේල් මාසෙ වෙනකොට ඊට කලින් අපිට GSP සහනය ලැබෙනවා. ඒ ලැබෙනකොට අපිට බිලියන 11 තියෙන අපනයන අපිට බිලියන 20 දක්වා අවුරුද්දක් යද්දී වැඩි කරගන්න පුළුවන් කරු සභාපතිතුමනි. ඒ පමණක් නෙමෙයි 2018 වෙද්දී අපිට බිලියන 25 බිලියන 30 දක්වා අපනයන වැඩි කරගන්න පුළුවන්. ඒ සියලු සහන ඉන්නේ අපේ දුප්පත් ජනතාවට. අපි සහන බෙදලා යන විදිහට අපි වැඩ කරන්නේ. හරි බන්තුමා පස්සේ හම්බෙමු. ඒ හින්දා කරු සභාපතිතුමනි අපේ ඒ සහන අපි ලබලා දෙන්නේ මුළු රටේම ව්‍යාප්ත වෙන කොළඹට පමණක් නෙමෙයි ධනවතුන්ට පමණක් නෙමෙයි බලවතුන්ට නෙමෙයි අපි ලබා දෙන්නේ මුළු රටේම අපේ ජනතාවට ලබා දෙනවා කියන එක අපි ආදරයෙන් මතක් කරනවා. මෛත්‍රීපාල සිරිසේන මහත්මයා, රනිල් වික්‍රමසිංහ මහත්මයා අපි කොමිෂන් ඉල්ලන්නේ නැහැ. අපි පගා ඉල්ලන්නේ නැහැ. අපි කියන්නේ අපේ විදේශ ආයෝජකයන්ට, අපේ ආයෝජකයන්ට, අපේ රටේ ආයෝජකයන්ට රැකියා බිහිකරන විදේශ ආයෝජන ගේන්න, ඒ වගේම දියුණු තාක්ෂණය ගේන්න, රටේ නිෂ්පාදන වැඩි කරන්න කියන එක තමයි අපි ඉල්ලා හිටින්නේ. අපි එහිඳා කතා කරනවා. විශේෂයෙන්ම අපි විරුද්ධ පක්ෂයේ ඕනම මන්ත්‍රීවරයෙක්ට අභියෝග කරනවා. යම් කිසි දූෂණයක් තියෙනවා, හොරකමක් තියෙනවා ඉදිරිපත් කරන්න මේ වෙනුවෙන් අපි කතා කරනවා. අපි හංගන්නේ නැහැ. එහිඳා කරු සභාපතිතුමනි විශේෂයෙන්ම සැහැල්ලු රේලුව සම්බන්ධයෙන් විතරම වචනයක් කියලා නවත්තන යටිතල පාසුකම් සම්බන්ධයෙන් කරු සභාපතිතුමනි බොරැල්ල බත්තරමුල්ල මාලබේ කොට්ටාව මාලබේ යාකරන මාලබේ කඩුවෙල යාකරන පෑලියගොඩ කඩවත යාකරන කොටුව මරදාන මට්ටක්කුලිය පෑලියගොඩ යාකරන දෙමටකොඩ කිරලපන බම්බලපිටිය එවැගේම කොටුව බම්බලපිටිය බොරැල්ල මරදාන යාකරන සැහැල්ලු අපි රේල්ු සේවයක් ඉදිරියේදී ඇති කරන අවුරුදු 3ක් යනකොට ගරු සභාපතිතුමනි පසුගිය ආණ්ඩුව විශේෂ මේකාබද්ද ඒ කල්ලිය සඳහන් කරන ආකාරයට අවුරුදු 20ක් ඇදුවේ ගාල්ලට අධිවේගී මාර්ගයත් කටුනායකට අධිවේගී පාරකයක් පමණයි හැබැයි මේ අපි අවුරුදු 3 ඇතුළත ඒ වගේ පාරවල් 20කට වැඩි ප්‍රමාණයක් පාරවල් 20කට වැඩි ප්‍රමාණයක් ආ හෙන්නේ මොකද හරි ඒ ඉඳන් කරු සභාපතිතුමනි අපි හදලා පෙන්න විතරක් නෙවෙයි කරලා පෙන්නලා තියෙන්නේ ඔක තමයි කිව්වේ අපිට අපි ආණ්ඩුවක් ගන්න කර සම්බන්ධව විනාඩියක් දෙන්න අපි ආණ්ඩුවක් ගන්නට කිව්වා අපිට යහපාලනය ගේන්න බෑ කිව්වා මොනවද කරේ දිනේෂ්ගේ නැට්ට ඇංගිලා ඔය කෑ ගැහුවට අපි යහපාලනය ගෙනෙද්දි ගරු සභාපතිතුමනි මොනවද කරේ අපි කොමිෂන් සභා 9 ගෙනාවා මොනවද මහින්ද රාජපක්ෂ මහත්තයත් එක්ක කරේ 18 සංසදයේ අත ඉස්සුවා කාන්තාව කියලා ලැජ්ජයි 18 සංසදයේ ඒකාධිපති වීරයෙන් ක්‍රියා කරන නායකයෙක්ට අත උස්සන්න තමන් කිසිම තිබ්බේ නැහැ තමන්ගේ හෘද සාක්ෂියට ඇඟව තිබ්බේ නැහැ කිසිම ඇවිල්ලා නීතිඥවරියක් වශයෙන් කෑගෙවඩ වැඩක් නැහැ ගරු සභාපතිතුමනි
එහෙනම්
අපි ඉල්ලා ඉන්නවා හොරු කරලා හොරුන්ට ආවඩලා හොරුන් ආරක්ෂා කරලා දැන් එනවා අපිට
දෙන්න
ගරු සභාපතිතුමනි එහෙනම් අපි ඉල්ලා ඉන්නවා නැගිටින්න අවස්ථාවක් නැහැ ඉදිරි අනාගතය අපි අවුරුදු දෙකක් දෙන්න මේ රට අපි සිංගප්පූරුව මැලේසියාව ළඟට දිනුනු කරලයි පස්ස බලන්නේ කියමින් මගේ කතන වර්තනා අසංකර බොහොම ස්තුතියි
බොහොම ස්තුතියි